Sedaya Arya Magawadana Pingatoni Dig Halayak Tisse Rasi Yatapattwa Thibu Nivan Maga Heli Karana Siri Sattarna Navata Niravaraniya Karagannamin මේ මහා සකල සත්‍ය කෙරෙහි කරුණාවෙන් නිවන් මඟ දෙලි පෙරලි කරගන්න මේ නිවන් මඟ වඩන්නට මඟ කියා දෙන අති පූජනීය දීවන පලානේ සිරි ධම්මාලංකාර මහා තෙරුණාංශයේ නවසර මෙතනට වැඩම කරන ලද වැඩම නොකරන ලද මහා සංඝරත්නයේ අවසර අරිය මග වඩාගනිමින් මේ සංසාර ගමන සංසාර රෝගය සුවපත් කරගන්නට පියවර තැබූ තබමින් සිටින සහ එම පියවර තබන්නට බලාපොරොත්තු වෙයි මෙතනට පැමිණි ඔබ සියලු දෙනාගෙන්ම මදකට අවසර. එදා බුදුරජාණන් වහන්සේගේ අප බුදුපියාණන් වහන්සේගේ ජීවමාන කාලයේ බුදුපියාණන් වහන්සේ මාගදී මූල භාෂාවෙන් සිරි සත්‍යඥය දේශනා කරන විට ඒ සිටි සදහවතුන් විභක්තවාදය ලෙස බුද්ධවාදය ලෙස බුද්ධ ධර්මය ලෙස පසුවුණා. කාලයාගේ අවමෙන් මේ බුද්ධ ධර්මය අනුගමනය කරමින් බව උදුරා ගනිමින් නිවන් මඟ ලබා ගන්නට නිබ්බාන වීමට එදා සිටි බොහෝ පිරිසට හැකියාව ලැබුණා. ක්‍රමක්‍රමයෙන් විනත් ආගම්වල බලපෑමෙන් දේවවාදී සංකල්ප එකතු වීමෙන් ධර්මය ආගමකට පත්වෙමින් වසර දහස් ගණනක් තිස්සේ අපේ නිවන් මඟ වැසුණා. එසේ වැසී තිබුණු ඒ නිවන් මඟ මාර්ගයේ වචන අර්ථ ධම්ම නිරුක්ති පටිවාන සහිත සිව්පිරිසි ව්‍යාපාර සහිත අරියත් මහන්සිය නමක් පිළිවෙල අප කෙරෙහි කරුණාවෙන් අපට මගහසර පිළිවා දෙමින් අපට මේ සංසාර රෝගී නිදහසින් සුවපත් වී නිපාන වීමට අවස්ථාව ලබා දෙන්නට මේ මහඟු අවස්ථාව කිසමහරාම ප්‍රදේශයේ අනේක දුක් විඳින ජනතාව ලබා දීම කෙරෙහි මෙතනට අප කෙරෙහි ගෞරවයෙන් බලන කල අති පූජනීය නීවර ප්‍රාණී සිරි ධම්මාලංකාර ස්වාමීන් වහන්සේ මම ඉතාමත් ගෞරවයෙන් නමස්කාර පූර්වක පිළිගන්න ලබනවා. ඒ වගේම ඒ මඟ අනුගමනය කරමින් අපට ඒ මඟ පෙන්වා දෙන්නට අප කෙරෙහි කරුණාවෙන් බලන කරනාද අති පූජනීය ස්වාමීන් වහන්සේලා සියලු දෙනාමත් ඒ වගේම මේ පැමිණි ඔබ සියලු දෙනාටම මේ මහඟු අවස්ථාව යොදා ගන්නට පැමිණි අරමුණු සියලු දෙනාට මේ සවන් දෙන සියලු දෙනාට ගෞරවයෙන් පිළිගනිමින් අපේ මහා අරිහතුන් වහන්සේව ආරාධනා කරන්නට ධර්ම දේශනාවට පිළිගන්නන්නට ධර්ම දේශනාවට ආරාධනා කරන්නට මම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. ගල්ලව පුරාණ රජ මහා විහාරයේ විහාරාධිපති ගල්ලව උපරත්න තිස්ස මාහිමිපාණන් වහන්සේට අප ස්වාමීන් වහන්සේට ධර්ම දේශනාව සඳහා ආරාධනා කරන ලෙසට ඒ වගේම ඉන්පසුව මෙම පරිශ්‍රය අපට ලබා දුන් මෙම පරිශ්‍රයේ අධිපති ඒ වෛද්‍ය කුමාර විසින් වැඳ නමස්කාර පූර්වකව ස්වාමීන් වහන්සේට සම්ප්‍රදායිකව පුරත් අපට ලබා දෙමින් ඒ ආරාධනා කරනු ලබනවා. මේ ධර්ම දේශනාව සඳහා මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරමින් ඔබ සියලු දෙනාම සුතමය ඥානය ලබා ගනිමින් ඔබේ මඟ ඉතාමත්ම වඩා ගන්නට අදිත්‍යාම කරමින් ඔබ සියලු දෙනාම බෞද්ධ ධමන්නට ශක්තිය ලැබෙන්නට කියලා විශ්වාස කරමින් අදිත්‍යාම කරමින් මම කියනවා.
ඒ අනුශාසනාව කරන ලෙසට ඉතා ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා ඔබ වහන්සේට ඉතා ආශ්චර්යමත් කාලයක් මේ අනුශාසනාව මේ සම්දේශනාව කරමින් නිවන් මඟ දොර හැර දෙමින් මේ අති උතුම් ලෝකවාසී බෞද්ධ පින්වතුන් අමා මහ නිවන කරා ගෙන යන්නට දීර්ඝායුෂ ලැබේවා සුඛී සුවපත් භාවය ලැබේවා කියලා සියලු දෙනාම සාධනාවක් පවත්වන්න මමට ගෞරවයෙන් මගේ අනුබුදු පියාණන් වහන්සේට ආරාධනා කර සිටිනවා මේ සම්දේශනාව පවත්වනා හැටියට සියලු දෙනා තෙරුවන් සරණයි.
හොඳයි පින්වතුනි, කවුරුත් සාදුකාරයක් දීලා නමස්කාරය කියවන්න පන්සිල් සමාදන් වෙන්න. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි, පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි, අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි, කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි, මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි, සුරාමීරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි, සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා, නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස, නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස, නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පින්වත්නි, අද මේ සඳය සමයේ මේ පින්වතුන් මෙතනට රැස්ව සිටින්නේ එදා ලෞතර බුදු පියාණන් වහන්සේ ලෝකයාගේ නිවීම විමුක්තිය නිවන සඳහා යම් දහමක් ධර්මයක් දේශනා කළා. මගක් එලි කළා. පාරක් පිළිවෙතක් මතු කළා. මේ පාර මේ මාර්ගය එලි කළේ මේ සංසාර දුකෙන් මිදී නිදහස් වෙන්න. මේ සංසාරයි කියලා කටයුතු කරන සෑම කෙනෙක්ම ප්‍රිය මනාප දෙයට මිහිරි මధుර දෙයට ඇලෙනවා, අල්ලගන්න, තණ්හා වෙනවා, උපාදානය කරගන්න. ඒවා අයිති කරගන්න, ගොඩ ගහගන්න, එකතු කරගන්න. මේ එකතු කරගත්ත දේ සාරයි කියලා හිතපු දේ කිසි දවසක ඒ ආකාරයට ඒ ස්වභාවයෙන් ඒ ස්වરૂපයෙන් හැම කාලෙම නිච්චසේ සුඛසේ අත්තසේ පවත්වන්න නවත්වන්න බෑ. කාටවත්ම බෑ. විලාව කාලය ගෙවිලා යනකොට සබ්බේ මේ පියේහි මනාපේහි නානාභාවෝ විනාභාවෝ තත්ත්වයට පත්වෙනවා. කිසිම දෙයක් මේ ලෝකේ ඉපදුනානම් උපතක් ලැබුවානම් මරණයෙන් විනාශ භාවයට පත්විලා අවසන් වෙනවා. ඒක ලෝක ධර්මතාවයක්. ඒක ස්වභාවයක්. අපි මේ ජීවත් වෙලා ඉන්න කාලේ මැරෙන බව අහලා තිබුණත් දැනගෙන හිටියත් නොමැරෙන මිනිසුන්සේ කටයුතු කරන්න, උපාදානය කරගන්න, අල්ලගන්න, අයිති කරගන්න, එකතු කරගන්න, ගොඩ ගහගන්න පුරුදු වෙලා තියෙනවා, පුහුණු වෙලා තියෙනවා. නමුත් මේ සියලු දේ එකතු කරගත්ත සාරයි කියලාමයි එකතු කරගන්නේ සියලු පෘථග්ජන පුද්ගලයෝ. මේ සාරවත් දේ එකතු කරගත්තට පස්සේ එක බරක් වෙනවා, එක බයක් වෙනවා, එක බැම්මකට හේතු වෙනවා. එක බලයක් කියලා හිතුවත් ඒකේ බලයට වඩා බර, බය, බැම්ම, බන්ධනය වැඩි. ඒ නිසා දුකට ඒක මුල් වෙනවා. බය තියෙනවා නම්, බරක් තියෙනවා නම් ඒක දුකක්, දෙවෙනි වේශයක්. ඉතින් ඒක නිසා පින්වතුනි කවුරු තේරුම් ගන්න ඕන වචනයක් තියෙනවා. මේ වචන තමයි සංසාරයි කියන වචනේ. අනේක ජාති සංසාර. බුදුහාමුදුරුවෝ පැහැදිලිව කිව්වා බුද්ධත්වයට පත්වෙන තාක්කල්ම ලෞතුරා බුදුපියාණන් වහන්සේ පවා මේ සංසාරයි කියලා යම් යම් දේවල් එකතු කරා, අල්ලගත්තා, නොයෙකුත් ආකාරයට උපාදානය කරගත්තා. බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත්වුණාට පස්සේ කරපු ප්‍රකාශයක් තියෙනවා. උබ්බේව මේ සම්බෝධා අසම්බුද්දස්ස අනබිසම්බුද්දස්ස බෝධිසත්තස්ස ඒව. බෝසත්තුමා බුද්ධත්වයට පත් වුණාට පස්සේ මේ ප්‍රකාශය කළා, මම බුද්ධත්වයට පෙර පත්වෙන්නට පෙර මමත් මේ භව උදුරා දමන ක්‍රමය හෙව්වා, හම්බුනේ නැහැ. ඒ නිසා අසම්බුද්දස්ස වුණා, අනවිසම්බුද්දස්ස වුණා. බෝසත් කෙනෙක් හැටියට භව උදුරා දමන ක්‍රමයක් තියෙන බව දැනගෙන හිටියත් භව උදුරා දමන පිළිවෙත නිවැරදිව දැනගෙන තේරුම් අරගෙන ප්‍රායෝගිකව අනුගමනය කරන්න දැනගෙන හිටියේ නැහැ. ඉතින් ඒක නිසා බෝසත්තුමාම කිව්වා බුද්ධත්වයට පත් වුණාට පස්සේ මේ සාරයි වටිනවා හොඳයි ප්‍රියයි මනාපයි මිහිරි කියලා යම් දෙයක් උපාදානය කරගත්තොත් ඒ උපාදානය කරගත්ත දෙයමයි දුකට හේතු වෙන්නේ. ඒ උපාදානය කර නොගත්ත දෙයක් කිසි දවසක කාටවත් දුකට හේතු වෙන්නේ නැහැ. එහෙමනම් පින්වතුනි, අපි හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕනේ මේ පංචස්කන්ධයම අර අසුතවත් පෘථග්ජන පුද්ගලයා උපාදානය කරගන්නවා. මගේ කොට එතන් මම, ඒ වගේම ඒසෝ හමස්මි, ඒසෝ මේ අත්තාති කියලා මම මගේ වසඟේ පාත්තන්න පුළුවන් කියන ආකාරයෙන් ඒ සියලු දේ උපාදානය කරගන්න ක්‍රියා කරනවා අර අසුතවත් පෘථග්ජන පුද්ගලයා. නමුත් බුදුහාමුදුරුවෝ පෙන්වා දුන්න මේ ධර්මය යම් කිසි කෙනෙක් නිවැරදිව තේරුම් ගත්තා නම් එතෙන්දී මේ පංචස්කන්ධය හැටියට නිවැරදිව තේරුම් ගන්න ඕන. පංචස්කන්ධය උපාදානය කර ගැනීම නවත්තන්න අවශ්‍ය කරුණු තේරුම් ගන්න ඕන. ඒ නිසා මේ පංචස්කන්ධය කියන්නේ, පංච කියන්නේ පහ, ස්කන්ධ කියන්නේ ගොඩවල් පහක්. රූප ගොඩක්, වේදනා ගොඩක්, සංඥා ගොඩක්, සංකාර ගොඩක්, විඥාන ගොඩක් කියන ගොඩවල් පහක් තියෙනවා පෘථග්ජන පුද්ගලයෙකුට උපාදානය කරගන්න. පෘථග්ජන පුද්ගලයෝ වේදනා සංඥා සංකාර විඥාන පහ, කොටස් පහ, ගොඩවල් පහ උපාදානය කරගන්නේ ඒවා සාරයි හොඳයි ප්‍රියයි මනාපයි මිහිරි මధుරයි, ඒවා වටිනාකමක් තියෙනවා හරයක් තියෙනවා කියන දැක්ම වැරදි දැක්මක් හැටියට වැරදි දෘෂ්ටියක් ගතවීම නිසායි. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කළා මේ වැරදි දැක්ම දෘෂ්ටිය යම් කෙනෙක් තුල තියන තාකල් මේ පංචස්කන්ධය උපාදානය කරගෙන තමන් සන්තකේ වසඟේ පවත්වා ගැනීම සාරයි කියන වැරදි දැක්ම තියන තාකල් පෘථග්ජන ලෝකයා මේ පංචස්කන්ධය උපාදානය කරගන්න. මේකේ අසාරත්වය, නිස්සාර බව, මේක අපේ කැමැත්තට මනාපයට අනුව පවත්වන්න නවත්වන්න බැරි බව යථා පරිදි යථා භූත ඥාන දර්ශනයෙන් තේරුම් ගන්නා තාකල් ඒ පෘථග්ජන පුද්ගලයෝ අනාර්ය පර්යේෂණයක් කරනවා. ඒ අනාර්ය පර්යේෂණය කරන්නේ පංචස්කන්ධයම උපාදානය කරගන්න. නමුත් යම්කිසි කෙනෙක් මේ දහම නිවැරදිව තේරුම් ගත්තොත් අහලා දැනගෙන සෝතාවදානී පඤ්ඤා සුතමේ ඥානය ලැබුවොත් සුත්වාන සම්මරියේ පඤ්ඤා සීලමේ ඥානය ලැබුණොත් ඒ වගේම සංවරයෙන පඤ්ඤා චින්තාමේ භාවනාමේ ඥානය ලැබුවොත් ඒ පුද්ගලයාට අර මග්ගේ මග්ග ඥාන දර්ශනය ලැබෙනවා. ඒ කියන්නේ යා යුතු මගක් තියෙනවා නොයා යුතු මගක් තියෙනවා. මේ දෙකම දකින්න. ඒ අනුව අර ආර්ය ශ්‍රාවකයා කොයි වෙලාවකවත් පංචස්කන්ධය උපාදානය කරගන්නේ නැහැ. අර අනාර්ය පරිේශණයක් කරන අසුතවත් පෘථග්ජන පුද්ගලයා හැම වෙලාවෙම ඇහැ පිනවන රූප උපාදානය කරගන්නවා. කන පිනවන ශබ්ද රූප උපාදානය කරගන්නවා. නාසය දිවකය පිනවන රූප උපාදානය කරගන්නවා. මන පිනවන ධම්ම රූප උපාදානය කරගන්නවා. හැබැයි මේ උපාදානය කරගත්තදී උපාදානය කරගන්නේ යම් ආස්වාදයක්, යම් සුවයක්, සොම්නසක්, සතුටක්, වින්දනයක් ලබන්න. ඒ වින්දනය ආමිස වින්දන වේදනාවක් මිසක් ඒක තමන්ගේ කැමැත්ත අනුව දිගටම පවත්වන්න නවත්වන්න පුළුවන් කමක් නැහැ. ඒක නොදන්නාකමයි දුකේ අඥාන. ඒකෙන් මිදෙන්නට නොදන්නාකමයි දුක සමුදේ අඥාන. ඒක නිවැරදිව ප්‍රහාණය කරන්නලා භාවිත කළ යුතු දේ භාවිතා කරන්නට නොදන්නාකමයි දුක නිරෝධේ අඥාන. ඒ පිළිවෙත අනුගමනය නොකිරීමයි දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය අඥාන. ඒ නිසා යම් කිසි කෙනෙක් මේ චතු අරිය සත්‍ය තේරුම් ගන්න නම් මේ සංසාර කියන වචනේ තියෙන තේරුම නිවැරදිව තේරුම් ගන්න ඕන. සියලු පෘථග්ජන පුද්ගලයෝ මේ සංසාරයි කියලා හිතුවට එක මොහොතකින් නිස්සාර, අසාර, අනාත බවට පත්වෙන දෙයක්. ඒකට හේතුව එක මොහොතක්වත් අපේ කැමැත්ත අනුව ඒ එකතු කරගත්ත උපාදානය කරගත්ත දේ ඒ ස්වરૂපයෙන් ස්වභාවයෙන් පවත්වන්න බෑ. සබ්බේ මේ පියේහි මනාපේහි නානාභාවෝ විනාභාවෝ. ඒ කියන්නේ විපරිණාමයට පත් වෙනවා. මේකේ නියත ලක්ෂණය උපාදානය කරගත්ත සියලු දේ විපරිණාමයට පත් වෙනවා. මේ විපරිණාමයට පත් වෙන යමක් යම් කිසි කෙනෙක් සාරයි හොඳයි ප්‍රියයි කියලා උපාදානය කරගෙන ඒ ආකාරයෙන්ම තමන්ගේ වශයෙන් පවත්වන්න නවත්වන්න උත්සාහ ගත්තොත් ඒ පුද්ගලයා අනාථ වෙනවා, අසරණ වෙනවා. ඒ පුද්ගලයාට දුක උරුම වෙනවා. යද නිච්ඡං තං දුක්ඛං. ඒක නිසා පින්වතුනි මේ ධර්මතාවය තේරුම් ගත්තට පස්සේ යම් කිසි පුද්ගලයෙකුට පුළුවන්කම තියෙනවා මේ ධර්ම තේරුම් අරගෙන මේ පංචස්කන්ධයම පරිහරණය කරන්න පුළුවන් උපාදානය කරගැනීමෙන් තොරව උපාදානය කර නොගෙන. පංචස්කන්ධය කිව්වේ රූප වේදනා සංඥා කියන සබ්බචිත්ත සාධාරණ කරුණු තුනක් සහ අර පෘථග්ජන පුද්ගලයේ ක්‍රියාත්මක කරන සංකාර විඥාන දෙක ඇතුළුව. නමුත් අර අරිය පරිේශණයක් කරන උත්තමයා දන්නවා මේ සංකාර කරලා සංචේතනා පැවැත්වුවොත් සම්බන්ධයක් උපත ලැබලා ඒ සම්බන්ධය නිසා බැඳීමකට බන්ධනයකට ණය ගනදෙනුවකට හිර වෙන බව. ඒ නිසා අර අරිය පරිශ්‍රණයක් කරන ආර්ය ශ්‍රාවකයා කිසි වෙලාවක සංකාර කරන්නේ නැහැ. ඒ වෙනුවට ක්‍රියාසිට පවත්වන්න ඒ පුද්ගලයාට දැනුමක් තියෙනවා. එහෙම නිවැරදි දැනුමක් තියෙන පුද්ගලයා අරිය ශ්‍රාවකයෙක් බවට පත් වෙනවා. ඒ නිසා සංචේතනා පවත්වන්නේ නැහැ. පංචස්කන්ධය උපාදානය කරගන්නේ නැහැ. සංකාර කරන්නේ නැහැ. හැබැයි පංචස්කන්ධය භාවිතා කරනවා, පරිහරණය කරනවා. දැන් මේක යම් කිසි කෙනෙක් හිතන්න පුළුවන් මොකද්ද මේ පංචස්කන්ධය උපාදානය කර නොගෙන භාවිතා කරනවා කියුවේ. දැන් අපි මේකට බොහොම සුළු උදාහරණයක් ගමු. කොහොමද මේක උපාදානය වෙන්නේ? එමනනම් උපාදානය කර නොගෙන අත්තරින් අපි හිතමු බුදුහාමුදුරුවන්ට අර කොසල් රාජ්‍යරුව හොඳ රාජභෝජනයක් පිළියෙල කරලා බොහොම ප්‍රණීතෙන් දානයක් පිළියෙල කරා, ආරාධනා කළා. බුදුහාමුදුරුව වැඩම කළා, දානි පිළිගන්නවා. ඒ පංචස්කන්ධය බුදුහාමුදුරුව ඒ දානි ප්‍රණීත වූ රාජභෝජනය වැළඳුවා. හැබැයි බුදුහාමුදුරුව ඒ භෝජනය රාජභෝජනය වැළඳලා අර පාත්‍රයේ අත අරගෙන අත හොදගත්තට පස්සේ නැවත කොයිම වෙලාවකවත් ඒ රාජභෝජනය ඉදිරියට අර සංචේතනා පැවැත්වුවේ නැහැ, සංකාර කරේ නැහැ. ඒ නිසා සංකාර නොකළ නිසා උපාදානය කරගත්තේ නැහැ. නමුත් පෘථග්ජන පුද්ගලයේ මේ වගේ බොහොම වටින රසවත් ප්‍රණීත රාජභෝජනයක් ගත්තා නම් ඊළඟ අවස්ථාවේ කෑමකට බඩගිනි වුණාම, කෑම අවශ්‍ය වුණාම ඒ ලැබෙන කෑම සංසන්දනය කළා කරනවා අර ප්‍රණීත රාජභෝජනයත් සමග. ඒ අනුව එක්ක ගැටීමක්, ඇලීමක්, උපාදානයක් ඇති වෙනවා අර රාජභෝජනය. නමුත් බුදුහාමුදුරුව ඊගාව දවසේ රාජභෝජනයක් ලැබුණේ නැහැ. වීටියේ යවහල් දානයක් පිණ්ඩපාතේ ගිහිල්ලා ලැබුණේ. ඒ පිණ්ඩපාතයේ ඒ යවහල් දානයත් අර රාජභෝජනයත් කිසිම වෙලාවක බුදුහාමුදුරුව සංසන්දනය කළේ නැහැ, සැසඳුවේ නැහැ. අර රාජභෝජනයට ඇලුනෙත් නැහැ, මේ යවහල් පිණ්ඩපාතයට ගැටුනෙත් නැහැ. ඒ නිසා උපාදානයක් කරගatti නැහැ. රාජභෝජනය වැළඳුව ආකාරයෙන්ම ඒ ස්වરૂපයෙන් ස්වභාවයෙන්ම උපේක්ඛා සිටින් අර යවහල් දානයත් යෝනිසු මනසිකාරයෙන්, ධාතු මනසිකාරයෙන් වැළඳුවා. ඒ අනුව ඒ දෙකම උපාදානය කරගත්තේ නැහැ. නමුත් පෘථග්ජන පුද්ගලයේ මේ දෙක සංසන්දනය කරලා මනිනවා. ඒ මැනීම නිසා රාජභෝජනය උපාදානය කරගෙන ඒකට ඇලෙනවා. ඒ වගේම අර වගේ අවහල් කෑමක් තියෙනවා නම් ඒක උපාදානය කරගෙන ගැටෙනවා. මේ දෙකම පෘථග්ජන අර අනර්ය පරිශ්‍රණයක් කරන පුද්ගලයෙක් තුල සිද්ධ වෙනවා. ඒ නිසා පින්තුනේ හොඳට කල්පනා කරගන්න ඕන මේ උපාදානයට මුල් වෙන්නේ මේ ප්‍රිය අප්‍රිය කියන දෙපැත්ත දෙක දුවතාවි අර රාජභෝජනේට ප්‍රියමනාප බවක් ඇති වුණා අර පුතග්ජන පුද්ගලයා අර යවහල් කෑමක් ලැබුණා නම් ඒක කටුක අප්‍රිය අමිහිරි දෙයක් ඇටියට බැහැර කළා ප්‍රතික්ෂේප කළා ඒක පුතග්ජන ගතිය ඒක තමයි උපාදාන ඉතින් ඒක නිසා අරිය පරිශනයක් කරන ධර්මයේ තේරුම් ගත්ත කෙනෙක් අර බඩසාගින්නට ආහාරයේ මතඤ්‍යතාවට තමන්ගේ මේ කය පවත්වාගෙන යෑමේ අවශ්‍යතාව සඳහා ඒ ආහාරය ගත්තා මිසක මේ රස කර කර රස විඳින්න රස බලන්න ආස්වාදයක් ලබන්න අර ආහාරය ගත්තා නෙමෙයි. නමුත් සියලු පෘථග්ජන පුද්ගලයෝ මේ ඇහෙන් රූප බලන්නේ කණෙන් ශබ්ද අහන්නේ නාසයෙන් ගඳ සුවඳ දිවෙන් රස කයෙන් පහස මනසෙන් ධම්ම භාවිතා කරන්නේ උපාදානය කරගෙන ඒකයි වෙනස. ඒ අනුව තමන් දන්නේම නැතුව අර පංචස්කන්ධයම උපාදානය කරගන්නවා පෘථග්ජන පුද්ගලයා. ආර්ය ශ්‍රාවකයා ඒ පංචස්කන්ධය පංචස්කන්ධය හැටියට දැනගෙන උපාදානය කරන්නේ නැහැ, මනින්නේ නැහැ, සංසන්දනය කරන්නේ නැහැ, සංචේතනා පවත්වන්නේ නැහැ, සංකාර කරන්නේ නැහැ. ඒක අර අපිච්චසායන් ධම්මෝ ධර්ම ආකාරයට ලඩදීන් සතුටු වෙනවා. ඒ අනුව ලඩදීන් සතුටු වෙන්න පුළුවන් පුද්ගලයෙක් තුල පංචස්කන්ධය උපාදානය කරගැනීමේ දෙයක් නැහැ. ලඩදීන් සතුටු නොවන සංචේතනා පවත්වන සංසන්දනය කරන සංකාර කරන යම් කිසි කෙනෙක් ඉන්නවා නම් අර ප්‍රියදී ප්‍රියසේ මනින අප්‍රියදී අප්‍රියසේ මනින ප්‍රියදීට ඇලෙන අප්‍රියදීට ගැටෙන ප්‍රියාප්‍රියතර වැරදිසේ මනිනවා නම් අන්න ඒ නිසා ඒ පුද්ගලයා අර පංචස්කන්ධයම උපාදානය කරගන්නවා. උපාදානය කර ගැනීමයි මේ පැවැත්මට හේතුව. මේ උපාදානය කරගන්නට හේතු වෙන තව කරුණු කාරණා කිහිපයක් මේ පින්වතුන්ගේ දැන ගැනීම සඳහා මම පැහැදිලි කරනවා. මේ උපාදානය කරගන්නේ පින්වතුනි ඇහෙන් රූප, කනෙන් ශබ්ද රූප, නාසයෙන් ගඳ සුවඳ රූප, දිවෙන් රස රූප, කයෙන් පොට්ටබ්බ පහස රූප, මනසෙන් ධම්ම රූප. මේ ඇහැ පිනවා පිනවා ආස්වාදනයක් කරන්නයි අර ප්‍රියමනාප මිහිරිදී උපාදානය කරගන්නේ. ඒ වගේම කන පිනවා පිනවා, නාසය දිව කය මන පිනවා පිනවා, මන පිනවා පිනවා රමණය කිරීමයි පෘථග්ජන පුද්ගලයෙකුගේ ස්වરૂපය. ඒ වගේම පෘථග්ජන පුද්ගලයෙක් අර ප්‍රියමනාප මිහිරි මధుර දේ පිනවා පිනවා ආස්වාදනය කරනවා වගේම අප්‍රිය අමිහිරි දේ විඳවා විඳවා යම් ආකාරයකට ගැටිනවා. ඒ ගැටීම නිසා පෘථග්ජන පුද්ගලයා යම් ආස්වාදයක් ලබනවා දෙවෙනි වේසයෙන්. ද්වේෂය නිසා ආස්වාදයක් ලබනවා. දැන් මේක කිව්වොත් තමන්ට විරුද්ධව යම් දෙයක් කරපු පුද්ගලයෙකුට කොනිටලා, රවලා, රිදවලා, හිර කළා, කොටු කළා යම් දෙවෙනිවේසෙන් ආස්වාදයක් ලැබීම පෘථග්ජන පුද්ගලයාගේ ගතියක් පුරුද්දක්. ඒ නිසා ඒ පුද්ගලයා අර දෙවෙනිවේසෙන් උපාදානයක් ඇති කරගන්න. ඉතින් ඒ නිසා පින්වතුනි මේ උපාදානය සිද්ධ වෙන්නේ ප්‍රියමනාප දෙයට ඇලීමෙන් වාගේම අප්‍රිය අමිහිරි දෙයට ගැටීමෙන් දෙවෙනි වේසය. ඒ වගේම මේ ප්‍රිය අප්‍රිය අතර වැරදි ආකාරයට සංසන්දනය කරලා මැනීමට පුරුදු වීමෙන් මේ උපාදානය සිද්ධ වෙනවා. ඒ නිසා මේ උපාදානය සිද්ධ වෙන්නේ මේ ඇහැ කන නාසය දිවකය මන ආයතන හැටියට ක්‍රියාත්මක කිරීම නිසා. ඒ නිසා සියලු පෘථග්ජන පුද්ගලයෝ අර ඇහැ පාවිච්චි කරන්නේ අහ කියන කුණු එකතු කරගන්න. කන නාසය දිවකය මන හයම ආඛ්‍යාන කුණු එකතු කර ගැනීමට කටයුතු කරනවා නම් ඒ ආඛ්‍යාන කුණු තමයි උපාදානය කරගන්නේ. එහෙම නැත්නම් ආගන්තුකේහි උපකිලිට්ඨේන උපකිලිට්ඨං කියලා මාගදී භාෂාවෙන් කිව්වා. ආගන්තුකේහි උපකිලිට්ඨේන උපකිලිට්ඨං කියන්නේ ආඛ්‍යාන කුණු තමයි මේ එකතු කරගන්නේ. ප්‍රියයි මනාපයි මధుරයි මිහිරි කියලා මේම අහකයන කුණු උනේ මේක නිසා තමන්ගේ ඔය බඹයක් පමණ ශරීර කූඩුවම කිලුටු වෙනවා, කළු වෙනවා, කිරණ ශක්තිය අඳුර වෙනවා. ඉතින් ඒක නිසා ඒ උපාදානය කර ගැනීම සිදු වෙන්නේ අර ආයතන හයක් ක්‍රියාත්මක වීම නිසා. ඒ අනුව සියලුම පෘථග්ජන ලෝකයා තමන්ගේ ඇහැ කන නාසය දිවකය මන චක්කායතනය සෝතායතනය ගානායතනය දිවායතනය කායායතනය මනායතනය ආයතන හයක් හැටියටයි භාවිතා කරන්නේ. නමුත් ආර්ය ශ්‍රාවකයා ධර්මය තේරුම් ගත්ත කෙනා මේ ඇහැ කන නාසය දිවකය මන අහක යන කුණු එකතු කරන්න භාවිතා කරන්නේ, ආයතන හයක් හැටියට පාවිච්චි කරන්නේ නැහැ, ඉන්ද්‍රයන් හයක් හැටියට පාවිච්චි කරන්න පුරුදු වෙනවා, පුහුණු වෙනවා. මේ ඉන්ද්‍රයන් හයක් හැටියට චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගානින්ද්‍රිය, ජිවහින්ද්‍රිය, කායින්ද්‍රිය, මනින්ද්‍රිය විදිහට පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ යම් ධර්මඥානයක් ලැබූ කෙනෙකුට පමණයි. ධර්මඥානයක් නොලැබූ කෙනෙකුට පාවිච්චි කරන්න බෑ මේවා ඉන්ද්‍රිය හැටියට. අර ඉන්ද්‍රිය හයක් නෙමේ ඒ පුද්ගලයාගේ ක්‍රියාත්මක වෙන්නේ ආයතන හය. ආයතන කිව්වෙම මාගදී භාෂාවේ අහක යන කුණු එකතු කරගන්න. ඉන්ද්‍රිය ධර්ම හැටියට ඇහැ කන නාසය දිවකය මන පාවිච්චි කරනවා නම් අර පෙරලා තෝරලා බේරලා අර යහපද්දී ඇතුළට ගන්නත් අයහපද්දී තෝරලා බේරලා පෙරලා පිට කරන්න ඒ ආර්ය ශ්‍රාවකයා දන්නවා. ඒ අනුව ඉන්ද්‍රිය හයක් හැටියට මේ හය පාවිච්චි කරන්න පුළුවන් වෙනවා. දැන් මේක බුද්ධ දේශනාවේ කිව්වා ඉන්ද්‍රිය සංවරය හැටියට. මේ බුද්ධ දේශනාවේ බුදුහාමුදුරුව දේශනා කළා සීලය පූර්ණය වෙන්නේ, නිවන් මඟ පූර්ණ වෙන්නේ සංවර සීලයේ ඉන්ද්‍රිය සංවරය මුල් කොට ගත්තොත් පමණයි. ඒ නිසා අර කායේන සංවරෝ වාචාය සංවරෝ මනසා සංවරෝ සාදු සබ්බත් සංවරෝ කියන තත්වයට පුද්ගලයා සංවර වෙන්නේ අර ඉන්ද්‍රිය හය සංවර කරගන්න පුළුවන් නම් මේ ඇහැ කන නාසය දිව කය මන වෙන කාටවත් පාලනය කරලා ශික්ෂණය කරලා හික්මවලා සංවර කරලා දෙන්න බෑ. බාහිර බලවේග කර දෙවියෙකුට බ්‍රාහ්මණයෙකුට බුදු කෙනෙකුට අරහතුන් වහන්සේ කෙනෙකුටවත් විශ්වකර්මයෙකුටවත් තමන්ගේ පාලනයේ තියෙන ඇහැ සංවර කරලා දෙන්න බෑ. කන සංවර කරලා දෙන්න බෑ. නාසය දිවකය සංවර කරලා දෙන්න බෑ. මන සංවර කරලා දෙන්න බෑ. මේ තමන්ගේ පාලනයේ තියෙන ඇහැ කන නාසය දිවකය මන කියන හය සංවර කරගන්න පුළුවන් වෙන්නේ මේ සංවාරණය කිරීම තේරුම් ගත්තොත්. ඒ නිසා මේක විරමණය, වාරණය, වැළකීම කියන අර්ථයක් තියෙනවා. සංවර සීලය. ඉන්ද්‍රියහය සංවර කරගත්තොත් පමණයි සංවරට්ඨේන සීලං වෙන්නේ. නිවනට උපකාර වන සීලය පූර්ණය වෙන්නේ. ඉතින් ඒක නිසා ආර්ය ශ්‍රාවකයා ඉන්ද්‍රියයන් හැම වෙලාවෙම භාවිත කරන්නේ පරිහරණය කරන්නේ ඉන්ද්‍රියයන් හයක් හැටියට. ඒකට කියනවා ඉන්ද්‍රිය සංවර සීලේ පිහිටා කටයුතු කරනවා කියලා. ඒ වගේම සිව් පසය ප්‍රත්‍ය සංවරයෙන් යුතුව පටිසංකා යෝනිසෝ මනසිකාරයෙන් ණය නොවී පරිහරණය කරනවා අරිය ශ්‍රාවකයා. ගියෙක් වුණත් පැවිද්දෙක් වුණත්. නමුත් පෘථග්ජන පුද්ගලයා ගියෙක් වුණත් පැවිද්දෙක් වුණත් මේ ප්‍රත්‍ය සංවරයක් නැහැ. ප්‍රත්‍ය සංවරයක් නැති තැන උපාදානය කරගන්නවා. ප්‍රත්‍ය සංවරයක් ඇති තැන පරිහරණය කරනවා උපාදානය කර නොගෙන. ණය නොවී. ඒ අනුව අර ඇහැ කන නාසය දිවකය මන කියන හයම ආයතන හැටියට නෙමෙයි අරිය ශ්‍රාවකයා පාවිච්චි කරන්නේ ඉන්ද්‍රිය හයක් හැටියට. ඒ නිසා ඔබ සැමට ඔබගේ ඔය ඇහැ කන නාසය දිවකය මන ඉන්ද්‍රියන් හයක් හැටියට පාවිච්චි කරන්න පාලනයකින් යුතුව භාවිතයට ගන්න තෝරලා බේරලා පෙරලා වැරදි දේ ඉවත් කරලා හොඳ දේ විතරක් භාවිතයට ගන්න පුළුවන් වුණොත් ඔබට ඉන්ද්‍රිය සංවරය ප්‍රත්‍ය සංවරය තියෙනවා. එහෙම නොකළොත් අසංවර. එහෙම නොකළොත් උපාදානය කරගන්නේ පඤ්චස්කන්ධයමයි. ඉතින් ඒක නිසා පින්වතුනි මේක හොඳට තේරුම් ගන්න ඕනේ. මේ ආයතන හැටියට භාවිතා වෙනවා නම් උපාදානය කර ගැනීම සිද්ධ වෙනවා. ඉන්ද්‍රිය හැටියට ඉන්ද්‍රිය සංවරයෙන් කටයුතු කරනවා නම් උපාදානය කර ගැනීමෙන් වැළකීලා පංචස්කන්ධය භාවිතයට ගන්න දන්නවා. ඒක අරිය පරිේශණයක්. අර වැරදි පැත්තකට යනවා නම් අසංවර විදියට කටයුතු කරනවා නම් උපාදානය කරගන්නවා නම් ඒක අනරිය පරිේශණයක්. මේක හොඳට තේරුම් ගන්න ඕන. එතකොට අරිය පරිේශණයක් සහ අනරිය පරිේශණයක් කියලා පරිේශන දෙකක් බුදුහාමුදුරුවෝ අරිය පරිේශන සූත්‍රයේ මහා නිදාන මහා පදාන සූත්‍රයේ පටිසම්භිදා මග්ග ප්‍රකරණේ විග්‍රහ කළා විස්තර කළා. ඒ අනුව සෑම කෙනෙක්ම අර යමක් උපාදානය කරගන්නවා නම් තවත් පියවරකට පත් වෙනවා. යමක් උපාදානය කරගන්න බෑ සංකාරයක් නොකර. යම් කිසි කෙනෙක් සංවර වුණොත් ඒ පුද්ගලයා සංකාර කරන්නේ සංචේතනා පවත්වන්නේ ඒ පුද්ගලයා පවත්වන්නේ ක්‍රියාසිත. ඒ නිසා මෙතනත් දෙපැත්තක් තියෙනවා. එතන සංකාරසිත සහ ක්‍රියාසිත. දැන් මම කරුණු තුනක් විග්‍රහ කළා. අර පංචස්කන්ධය සහ පංච උපාදානස්කන්ධය දෙපැත්තක්, ආයතන සහ ඉන්ද්‍රිය දෙපැත්තක්, තුන්වෙනි අවස්ථාවේ සංකාරසිත සහ ක්‍රියාසිත දෙපැත්තක්. සංකාරසිත කිව්වේ යමක් එකතු කර ගැනීම, අල්ල ගැනීම, අයිති කර ගැනීම, ගොඩ ගහ ගැනීම කැමැත්තක් ඇතුව චේතනාව පැවැත්වීම, සංචේතනාව පැවැත්වීම. ඒ අනුව සංචේතනා පවත්වන හැම අවස්ථාවකම සංකාරයක් සිද්ධ වෙන්නේ. සංකාරයක් කරන හැම අවස්ථාවකම සමුදය බිහි වෙනවා. සම්බන්ධතාවයක් අලුතෙන් උපත ලබනවා. ඒකයි සමුදය කිව්වේ. සං උදය. උදේකේ උපත ලබනවා. සං කිව්වේ යමක් අර එකතු කරගන්නවා, උපාදානය කරගන්නවා, අල්ලගන්නවා, අයිති කරගන්නවා, ගොඩ ගහගන්නවා, තමන්ගේ පාලනයට සන්තකයට ගන්නවා. එහෙම තමන්ගේ පාලනයට සන්තකයට ගන්න බෑ, ගන්නේ නෑ සංකාරයක් නොකළු. ක්‍රියාසිත පවත්වන අරිය ශ්‍රාවකයා කිසි වෙලාවක සංකාර කරන්නේ නෑ. හේතුව ඒ පුද්ගලයා තේරුම් අරගෙන තියෙනවා සබ්බේ සංකාරා අනිච්චාටි, සබ්බේ සංකාරා දුක්ඛාටි. එතකොට මේ සියලු දුක්වලට හේතුව මුල නිධානය ප්‍රත්‍ය අර සංකාර කිරීම. සබ්බේ සංකාරා අනිච්චාටි, සබ්බේ සංකාරා දුක්ඛාටි. යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ. එතනදිම ඒකට නොබැඳිනවා. උපාදානය කරගන්නේ නැහැ. ඒ අනුව ආර්ය ශ්‍රාවකයා කිසි තැනකදී ක්‍රියාසිත පවත්වනවා මිසක සංකාරසිත පවත්වන්නේ නැහැ. සංකාරසිතක් එන්න පුළුවන් එන මොහොතෙම ආනපාන සති සමාධිය වඩනකොට සංකාරසිත ක්‍රියාසිතක් බවට පත් වෙනවා. මේක උදාහරණයක් කියතොත් අපි ඇහෙන් ප්‍රියලස්සන රූපයක් දැක්කහම ඒ ප්‍රියලස්සන රූපය ප්‍රියයි, මනාපයි, හොඳයි, මිහිරි, මధుරයි කියන සංචේතනා පැවැත්වුවොත් එතන හිත හාවෙනවා. තණ්හා කියන තත්වයට හාවෙනවා. ඒ තණ්හා වීම නිසා ඒක උපාදානය කරගන්නවා තමන්ගේ වශයෙන්ට, පාලනයට, අයිතියට ගොඩ ගහගන්නවා, වෙන් කරගන්නවා. හිතේ මේ උපාදානය ඇති වෙනවා. නමුත් අර අරිය ශ්‍රාවකයා ඒ පිළිබඳව සංචේතනා පවත්වන්නේ නැති නිසා, සංකාර කරන්නේ නැති නිසා ඒ ප්‍රියමනාපදී තමන්ගේ කැමැත්ත අනුව පවත්වන්න බෑ. අනිත්‍යයි, නිත්‍ය නෑ, අනිත්‍යයි කියන එක තේරුම් ගත්තාම එතෙන්දි අර නෙක්ඛම්ම කියන ක්‍රියාසිත පවත්වනවා. ඒ අනුව ඒකට බැඳින්නේ නැහැ, උපාදානය කරගන්නේ නැහැ, අල්ලගන්නේ නැහැ. ඒ නිසා අර්ය ශාවකෙක් අර්ය පරිශ්‍රණයක් කරන පුද්ගලයෙක් මග දන්නා කෙනෙක් අර සංකාර සිත් ආවට ඒවා ක්‍රියා සිත් බවට පත් කරගන්න දන්නවා පුළුවන් ඒක අර ඉන්ද්‍රිය සංවරයෙන් ප්‍රත්‍ය සංවරයෙන් ප්‍රාතිමෝක්ඛ සංවරයෙන් ආජීවක පාරිශුද්ධ සංවරය කියන සතර සංවර සීලේ පිහිටලා අර සියලු සංකාර සිත් ක්‍රියා සිත් බවට පත් කරගන්න ඒ ආර්ය ශ්‍රාවකයාට දැනුමක් තියෙනවා හැකියාවක් තියෙනවා ඒ අනුව ඒ ආර්ය ශ්‍රාවකයා කිසිම අවස්ථාවක ක්‍රියා සිත් පවත්වනවා මිසක් සංකාර සිත් පවත්වන්නේ නැහැ දැන් කරුණු තුනක් පැහැදිලි කළා පංචස්කන්ධය පාවිච්චි කරනවා උපාදානය කර නොගෙන ඒ වගේම ඇහැකනනාසය පාවිච්චි කරනවා ඉන්ද්‍රිය හැටියට අහක යන කුණු එකතු කරන ආයතන හැටියට පාවිච්චි කරන්නේ නැ සංවර ඉන්ද්‍රිය සංවරණ ඇහැ සංවරණ කන නාසය දිව කය මන සංවරණ ඒ වගේම සංකාර සිත් පවත්වන්නේ නැ ඒ වෙනුවට ක්‍රියා සිත් පවත්වනවා දැන් මෙවන් අරිය ශ්‍රාවකයා ඊට වඩා ඉහළට යනවා ඒ අරිය ශ්‍රාවකයා දන්නවා යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන්න ඒ වගේම අයෝනිසෝ මනසිකාරයෙන් යම් සිටවිල්ලක් ආවොත් ඒ අයෝනිසෝ මනසිකාරයෙන් කිරීමෙන් ඔන අයහපත් ප්‍රතිඵල දැකලා අයෝනිසෝ මනසිකාරය අත් අරිනවා හැම වෙලාවෙම යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරනවා අයෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කිරීම අත් අරිනවා නවත්වනවා ඒ අනුව ඒ අරිය ශ්‍රාවකයා තීනි සුචරිතයේ යෙදෙනවා තීනි දුෂ්චරිතයෙන් වැළකෙනවා ඒ අරිය ශ්‍රාවකයා නිතරම තීනි සුචරිතයේ යෙදෙනවා තීනි දුෂ්චරිතයෙන් මිදෙනවා මේ සියලු කරුණු නිසා ඒ පුද්ගලයා ඒ අරිය ශ්‍රාවකයා මේ රිය ගමන අවසන් කරන්නට නම් මේ භව උදුරා දමන පරිේශණයක් කරනවා අර අනාර්ය පුද්ගලයා භව හදන අනාර්ය පරිේශණයක් කරමින් තව තවත් සසර ගමන දික් කර ගන්නවා දුක නිර්මාණය කර ගන්නවා හදා ගන්නවා ප්‍රභවය කර ගන්නවා ඒ නිසා මේ දහම නොදන්නා පුද්ගලයා අර තමන්ගෙම වැරදි ක්‍රියාකාරකම් නිසයි තීනි දුෂ්චරිතය නිසයි සංකාර සිත් පැවැත්වීම නිසයි ආයතන හයක් හැටියට භාවිතා කිරීම නිසයි පංචස්කන්ධය උපාදානය කර ගැනීම නිසයි මේ සංසාරීය ගමන අනවරත සංසාරි කෙලවරක් නොදැක තව තවත් ඔය ජාති ධම්ම ජරා ධම්ම ව්‍යාධි ධම්ම මරණ ධර්ම නිර්මාණය කරගන්නේ ප්‍රභවය කරගන්නේ මේක මේ දුක නිර්මාණය කරලා දුන්නේ අම්මා තාත්තා නෙමේ ස්වාමි පුරුෂයා භාර්යාව නෙමේ දූ දරුවෝ නෙමේ දෙයියෝ බ්‍රහ්මයෝ විශ්වකර්මයෙක් නෙමේ මේකට මුල් ඌ නිදාන ඌ හේතුව තියෙන්නේ තමන් තුල තමන්ගේ අසංවරකම තමන් නොදන්නා නිසා ඒ නිසා පින්වතුනි හැම කෙනෙක්ම පළමු කොටම මේ තමන්ගේ පාලනේ තියෙන ඇහැ කනනාසය දිවකය මන සංවර කරගත්තොත් හික්මා ගත්තොත් පාලනය කරගත්තොත් අර පංචස්කන්ධය උපාදානයකින් තොරව පරිහරණය කරන්න පුළුවන් ඒ අනුව ඒ ආර්ය ශ්‍රාවකයා ආහාරේහි මතඤ්ඤුතාව දන්නවා. ඉන්ද්‍රියේසු ගුත්තද්වාරෝ දන්නවා. ඉන්ද්‍රියේසු ගුත්තද්වාරෝ කිව්වේ අයක දොරවල් හයක් ඔය ඇහැකන නාසය දිවකය මන කියන මේ දොරවල් හයක්. අර දොරවල් හයෙන් තමයි ඇතුළට ඔය කුණු කිලුටු කෙලස් ගැටි අනුසය හැටියට ඇතුළට ගන්නේ ඔය දොරල් හය. වෙන කොහෙන්වත් නෙමෙයි. තණ්හා අනුසය, පටිඝා අනුසය, අවිද්‍යා අනුසය. එතකොට අර අනුසය ඇතුළට ගන්න තණ්හාවක් ඇති වූ අවස්ථාවේ ඇහැට කනට නාසයට ආරම්මණයක් ඇති වුණාම අර ඉන්ද්‍රිය සංවරය ඇති පුද්ගලයා දොරවල් වහන්න දන්නවා. ඒවා ඇතුළට ගන්නේ නැහැ. ඒවන්න අනුසේති කරනවා. ඒකයි ඉන්ද්‍රියේසු ගුත්තද්වාරෝ. ඒ අනුව අර තීනි සුචරිතේහි පිහිටා කටයුතු කරන පුද්ගලයා කම්මාරාමතා, බස්සාරාමතා, නිද්ධාරාමතා, සංගනිකාරාමතා කියන දේ දන්නවා. ඒ පුද්ගලයා දන්නවා වැරදි දේ කළොත් තමන්ට වැරදි ප්‍රතිඵලයක් උරුම වෙන බව, සංසාරේ දික් වෙන බව, දුක හැදෙන බව, නිර්වාණය. ඒ අනුව ඒ ආර්ය ශ්‍රාවකයා නිවැරදි ආකාරයට කම්මාරාමතා කිව්වේ මේ ක්‍රියාකාරකම්, කයින් කරන ක්‍රියාකාරකම්, කාය සංවරය ඇති කර. බස්සාරාමතා කිව්වේ බහ වචී සංවරය ඇති කර ගන්නවා. නිද්ධාරාමතා, සංගනිකාරාමතා කිව්වේ මනස සංවරු. ඒ අනුව පින්වතුනි, ආර්ය ශ්‍රාවකයා තමන්ගේ මේ සංවරත්වය පිහිටවා කටයුතු කරන්න දන්නවා. කායේන සංවරු, වාචාය සංවරු, මනසා සංවරු, සාදු සම්බත් සංවරු. නමුත් අර දහම නොදන්නා පෘථග්ජන අසුතත් පුද්ගලයා මේ කිසිවක් නොදන්නා නිසා ඇහැ පිනවා පිනවා, කන පිනවා පිනවා, නාසය දිවකය මන හය පිනවා පිනවා ආස්වාදයක් ලබනවා. ඒ ආස්වාදය කෙලවර වෙන්නේ ආදීනවය කියන දුකෙන්. ඒක දන්නේ නැහැ. ඒක නොදන්නා නිසා දුක නිර්මාණය කර හදා ගන්න. වෙන කවුරුවත් නෙමෙයි මේ දුක හදා දෙන්නේ. ඒ නිසා මේ දුකේ නිර්මාණකාරයා තමන් මිසක වෙන විශ්වකර්මයේ දෙවියෙක්, බාහිර බලවේගයක්, අම්මා තාත්තා, සම්පුර්ෂයා, භාර්යාව නොවන බව සම කෙනෙක්ම තේරුම් ගන්න ඕන. මේ දුකෙන් මිදෙන්න නම් වෙන කෙනෙක්ගේ පිහිට ලැබනවට වඩා තමන්ම මේ යථා භූත ඥාන දර්ශනය තේරුම් අරගෙන මේ ඉන්ද්‍රිය සංවරය ඇති කරගත්තොත්, ප්‍රත්‍ය සංවරය ඇති කරගත්තොත්, ආජීවක පාරිශුද්ධ සංවරය ඇති කරගත්තොත් සංසිඳව ගන්න පුළුවන් වෙනවා. ඒ අනුව සම්මා කියන තත්වයට පත් වෙන්න පුළුවන්. ඒ නිසා ආර්ය ශ්‍රාවකයෙක් වෙන්න නම් ධම්මෝ සම්දිට්ඨිකෝ කියන මේ සම්බන්ධයක් ඇතිවන උපත ලබන ආකාරය නිවැරදිවත් ප්‍රායෝගිකවත් තමා තුළින් තමා විසින් දැක ගැනීම ධම්මෝ සම්දිට්ඨිකෝ. අර අනාර්ය පුද්ගලයෙක්, දහම් නොඇසූ පුද්ගලයෙක්, සුතමේ ඥානෙ නැති පුද්ගලයෙක්, බණ නොඇසූ පුද්ගලයෙක් තුළ මේ වගේ ධම්මෝ සම්දිට්ඨිකෝ කියන තත්ත්වයට පත් වෙන්න ක්‍රමයක් නැහැ. ඒ අනුව ඒ පුද්ගලයාට සම්මා දිට්ඨියක් නෙමේ තියෙන්නේ, වෙනත් මිත්‍යා දෘෂ්ටි හයක් තියෙනවා. ඒ හයෙන් එකක්, ඒ පෘථග්ජන පුද්ගලයා දිට්ඨිගතං, දිට්ඨිගහනං, දිට්ඨිකාන්තාරං, ditti visukan, ditti vipanditam, ditti samyojana. Me hayama prutakjana budgalya tula tiyeno. E nisa nivana pahino. Namut me sang terungatta, sang varavenna danna, satra sang varasile pihita katayutukaranna puluvan, kaina sang varu, vachaya sang varu, manasa sang varu terungatta, san sindavanna puluvan, සම්මා කියන தত্ত্বය නිවැරදිව තේරුම් ගත්ත කෙනෙක් නිතරම ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා දිට්ඨිය කියන පළවෙනි අවස්ථාවට පත් වෙනවා. බුද්ධ දේශනාවේ කියනවා සම්මා දිට්ඨි පුබ්බංගම. සම්මා දිට්ඨියට පත් නොවි සම්මා සතිය සම්මා වායාම පවත්වන්න බෑ. මේ තුන නැතුව සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා සමාධි ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ සංවර වීම, සංසිඳ වීම, සම්මා වීම කියන ත්‍රිපරිවර්තය. හොඳට නිවැරදිව තේරුම් ගත්තොත් බුද්ධ දේශනාවට අනුව ඒ පුද්ගලයා තුළ ප්‍රඥා සීල සමාධි කියන අර ත්‍රී සික්ඛා පූර්ණේ වෙනවා. නිවන් මඟට උපකාර වන, ශික්ෂණයට නිවනට උපකාර වෙන යහපත් ගති තුනක් ඇති වෙනවා. ඒ අනුව නිවන් මඟ පූර්ණය කරගන්න. ඒ නිසා පින්වතුනි මේ නිවන් දකින්නවා කියන්නේ තමන්ගේ හිතේ තියෙන කුණු කිලුටු කෙලෙස් කළු ගති වැරදි ගති කැත ගති සියල්ල අයින් කරලා ඒ වෙනුවට එතැනට හොඳ යහපත් පිරිසිදු ගති ගන්න ඕන. තරහක් එන වෙලාවටම තරහ අයින් කළා මෛත්‍රිය ගන්න ඕන. රාගයක් එන වෙලාවටම අසුභානුස්සතිය වඩලා රාගයෙන් ඉවත් වෙලා අසුභානුස්සතිය වඩලා නෙක්ඛම්ම තත්ත්වයටපත් වෙනවා. ඒ වගේම අර වැරදි දෙයක් ද්වේෂය, වෛරය, ක්‍රෝධය, මානෙ, ඊර්ෂ්‍යාව වගේ වැරදි දෙයක් හිතේ නිත්‍ය වෙලා සුඛ වෙලා අත් වෙලා අස්මානෙන් කටයුතු කරනවා නම් ඒ හැම මොහොතෙම අනිත්‍ය දුක්ඛ අනාත්ත අනුපස්සනා කරන්න පුරුදු වෙන. ඒ අනුව නිබ්බිදා කියන නිවන් මඟ විවෘත කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා පින්වතුනි මේ නිවන් දකින්නවා කියන එක වෙන කිසි විදියකින් කරගන්න බෑ. තමන්ගේ මේ බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළ අනවරත් සංසාර ගමනක එකතු කරගත්ත කළු ධර්ම, එහෙම නැත්නම් කෙලෙස් බීජ ගති කීපයක් තියෙනවා. රාග ගතිය, ද්වේෂ ගතිය, මෝහ ගතිය. මේ ගති තුන මුල් බැහැගෙන තියෙනවා. ඒ ගති තුන මුල් බැහැගෙන තියෙන්නේ මනෝමය කාය තුල. අර කර්ජ කාය කියන කූඩුව අලුතෙන් අලුතෙන් හදන්නේ ප්‍රභවය වෙන්නේ මේ මනෝමය කාය තුල තියෙන මුල් බැහැගත් ගති වලට අදාළව. ඒ නිසා සියලුම දෙනා කල්පනා කරන්න ඕන මේ රාග ගතිය, ද්වේෂ ගතිය, මෝහ ගතිය තමන්ට පුළුවන් වෙනවා අර සංවර සංසිඳීම සම්මා තේරුම් ගත්තොත් ඒ අනුව සම්මා ඥාන සම්මා විමුක්තිය ලැබලා අර සියලු කෙලෙස් ගති කළු ගති ඉවත් කරලා ඒ වෙනුවට එතැනට යහපත් සුදු ගති ඇතුළු කරගන්න. ඒ අනුව මේ බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළ මනෝමය කාය පාරිසුද්ධ තත්වය සචිත්ත පරියෝ දපන. එතකොට මේ සචිත්ත පරියෝ දපනං වෙන්නේ සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා දෙකම කළොත්. අර සබ්බ පාපස්ස අකරණං තමා මං අර අනරිය පරිේෂණයක් හැටියට පෙන්නුව පංචස්කන්ධ උපාදානය සංකාර කිරීම ආයතන හැටියට පාවිච්චි කිරීම අයෝනිසෝ මනසිකාරයෙන් ක්‍රියා කිරීම තීනි දුෂ්චරිතයේ හැසිරීම දස අකුසලයෙහි ක්‍රියාත්මක වීම ඒවා ඒවා කරණීය ධර්ම නෙමේ අකරණීය ධර්ම අකරණීය කියන්නේ ඒවා නොකර අත්හල යුතු දේවල් ඒ වැරදි දේ නොකර අත්හරිනකොට සබ්බ පාප පස්ස වෙනවා ඒ වගේම ඒ වැරදි දේ අත්හරින හැම අවස්ථාවකම එතෙන්ට කුසලස්ස උපසම්පදා අස්ස කරන්න ඕන ආශ්‍රය කරන්න ඕන මේක උදාහරණයක් ඇටියට කියනවා නම් තරහක් එන වෙලාවේ තරහ අයින් කරලා එතෙන්ට මෛත්‍රිය ගන්න ඕන රාගයක් එන වෙලාවේ රාගය අයින් කරලා අසුභානුස්සතිය වඩලා නෙක්ඛම් තත්ත්වයට හිත පිරිසිදු කරගන්න ඒ වගේ මානයක් එන වෙලාවේ අර නිච්ච සුඛාර්ථ ඉවත් කරන්න අනිච්ච දුක්ඛ අනාත්ම අනුපස්සනා කළා නිබ්බිදා කියන තත්වයට තමන්ගේ හිත පිරිසිදු කරගන්න මේ හිත පිරිසිදු කර ගැනීමයි පින්වතුනි නිවන් දකින්නවා කියන්නේ හිත පිරිසිදු කරගත්තාම හිත පූර්ණ වශයෙන්ම පරිමුච්ඡති කියන පූර්ණ ප්‍රකෘති තත්වයට පත් වෙනවා. අර රාගය, ద్వේෂය, මෝහය කියන ගති තියෙනවා නම් හිත කිලුටුයි විකෘති අස්වාභාවිකයි. ඒ නිසා මේ බුදුදහම ස්වභාව ධර්මයට 100%ක්ම ගැළපෙන දෙයක් මිසක වෙන කිසි දෙයක් නෙමෙයි. ඒ නිසා තම තමන්ගේ හිත යම් රාගයක්, ద్వේෂයක් ප්‍රිය දේට ඇලීමක් අප්‍රිය දේට ගැටීමක් තියෙනවා නම් ප්‍රිය අප්‍රිය අතර මනිනවා නම් ඒ සිත ස්වභාවික සිතක් නෙමෙයි ඒක විකෘති සිතක් ඒක කිලුටු වූ සිතක් ඒක කෙලෙස් සහිත වූ සිතක් ඒ කෙලෙස් සහිත වූ විකෘති වූ සිතක් තියෙනවා නම් දුක් විඳින්න වෙනවා ඒක ප්‍රකෘති වූ පරම පවිත්‍ර පාරිශුද්ධ තත්වයට සචිත්ත පරියෝ දපනන් තත්වයට පත් කරගන්න පුළුවන් නම් සියලු ආකාරයේ අර විසුද්ධිය පරිශුද්ධිය බවට පත් වෙලා නිවන් මඟ සාක්ෂාත් කරගන්න පුළුවන්. ඒ නිසා මේ නිවන් දකින්නවා කියන්නේ තමන්ගෙම හිතේ තියෙන වැරදි කිලුටු කෙලෙස් ගති ඉවත් කරලා ඒ වෙනුවට පිරිසිදු ගති මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා ඒ වගේම රාගක්කය ද්වේෂක්කය මෝහක්කය කියන දේවල් ඇතුලේ හදා ගැනීම වඩා ගැනීම පිරිසිදු කරගන්න. ඉතින් ඒක නිසා මේක පාරිශුද්ධත්වයට පත් කරගන්න පුළුවන් තමන්ට කිලුටු කරගත්තොත් දුක් විඳින්නේ තමන්. මේ කිලුටු කරගන්නේ නොදන්නාකම නිසා එකයි දුක්ඛේ අඥානං පිරිසිදු කරගත්තොත් ඒ අනුව දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං ඒ නිසා අර සංවර සංසිඳීම සම්මා කියන ත්‍රිසික්ඛාව නිවැරදිව තේරුම් ගත්ත පුද්ගලයා අරිය පරිේෂණයක් කරනවා ඒ පුද්ගලයා නිවන් දකින්නට සුදුසු පුද්ගලයෙක් බවට පත් වෙනවා මේක හැම කෙනෙකුටම මනසක් තියෙන තේරුම් ගත හැකි දහමක් ස්වභාවික දහමක් මේ ස්වභාව ධර්මයට පිටින් යන බුද්ධ දේශනාවක් නැහැ බාහිර බලවේගයකට මේක කරලා දෙන්න පුළුවන් කමක් නැහැ මේක තේරුම් ගත යුතු දහමක් මේ අනුව සියලු දෙනාටම මේ පැයක පමණ කෙටි ධර්ම දේශනාවෙන් තමන්ගේ හිත පිරිසිදු කරගන්න නම් මේ ඉන්ද්‍රිය සංවරය ඇති කරගත යුතු බවත් ඒ වගේම සංසිඳවීම සම්මා තත්වයට පත්වීම කරගත යුතු බවත් තේරුම් ගත්තන ඒ හොඳටම ඇති. තමන්ගේ හිත කිලුට වුණ දුක පිරිසිදු වුණොත් අර නිබ්බාන ගාමී නිවන් සුව. ඒක නිසා ඒ සඳහා මේ දහම දෙපැත්ත තේරුම් ගැනීමට මේ කෙටි දේශනය උපකාර වේවා. හේතු ආසන හොඳයි පින්වතුනි, දැන් අපි හය වෙනකොට මේ දේශනය නවත්තනවා. සාකච්ඡාව විනාඩි 45ක් විතර තියෙනවා. මේ පින්වතුන්ට මේ විනාඩි 45 තුළ යම්කිසි කාරණයක් තියෙනවා නම් මේ කාරණය පැහැදිලි කරගන්න, ගැටලු තැනක් තියෙනවා නම් ගැටලුවෙන් නිරාකරණය කරගන්න, තවත් දිගින් වශයෙන් පැහැදිලි කරගත යුතු තැනක් තියෙනවා නම් ඒ සඳහා ඕනෑම කෙනෙකුට ඕනෑම ප්‍රශ්නයක් අහන්න අවශ්‍යර තියෙනවා. නමුත් එකම අවශ්‍යතාවයේ තියෙන්නේ ඔහුම පිරිස වැඩි නිසා, බහුල නිසා අර මේ FM මයික් එකක් තියෙනවා. ඒ මයික් එක අරගෙන බොහොම පිරිසිදුව පැහැදිලිව අනික් අයට තේරෙන විදිහට තමන්ගේ ගැටලුව ප්‍රශ්නය අහන්න. දැන් ඊට අවස්ථාව. දැන් වචන තුනක් තියෙනවා ත්‍රිපරිවට්ටයක්. විඥාන, ඥාන, පඤ්ඤා. පඤ්ඤා කියන වචනේ ප්‍රකෘති වූ පරම පවිත්‍ර වූ පිරිසිදු ඥානය පඤ්ඤා. විකෘති වූ විසම වූ අහක යන කුණු එකතු කරගන්න විවිධ තත්වයට පත්වෙන ඥානය දැනුම විඥාන. එතකොට පෘථග්ජන පුද්ගලයෙකුට ආස්වාදයක් ලබන්නේ විවිධ වූ තැන්වල දේවල් උපාදානය කරගෙන විකුට්ටි වූ ඥානයකින් විසම වූ ඥානය. එතකොට පෘථග්ජන පුද්ගලයා ආස්වාදය ලබන්නේ විඥානය. නමුත් ආර්ය ශ්‍රාවකයා තුළ විඥානය පිරිසිදු වුණාම, පරම පවිත්‍ර ප්‍රකෘති තත්ත්වයට පත් වුණාම ඒක පඤ්ඤා බවට පත් වෙනවා. මේ දෙක අතර තුර ඥානය තියෙනවා. ඥානය දෙපැත්තටම යන්න පුළුවන්. ඥානය වැරදි වුණොත් විකුට්ටි වෙනවා, ඥානය පිරිසිදු වුණොත් ප්‍රකෘති වෙනවා, ප්‍රඥාව බවට පත් වෙනවා. ඒ නිසා මේක ත්‍රිපරිවට්ටයක්. විඤ්ඤා, ඥාන, පඤ්ඤා ත්‍රිපරිවට්ටය. ඒ නිසා විඥානය කියන එක කවුරු කොහොම කොතනකදී තිබුණත් ඒක පැවැත්මට උපකාර වන විසම වූ විකෘති වූ වැරදි සහිත කෙලෙස් සහිත දැනුමක් ඥානයක් තියෙන දේ විඥානය. මේ ගමන යන්න උපකාර වෙන්නේ විඥානය. ගමන, රිය ගමන නවත්තන්න උපකාර වෙන්නේ ප්‍රඥාව. ප්‍රඥාව පූර්ණ වුණාම ගමන නවතිනවා, නිවන පූර්ණ වෙනවා. විඥානය පවතින තාක්කල් මේ සංසාර රිය ගමන දුක හදාගෙන නිර්මාණය කරගෙන ගමන ඉදිරියට පවත්වාගෙන යනවා. මේක අන්ත දෙකක් කෙලවර දෙකක්. මේක තේරුම් ගත යුතු දහම. ඕ එතෙන්දිත් අපි සබ්බේ ධම්මා අනත්තාති කියන එකට ඉස්සෙල්ලා සබ්බේ සංඛාරා අනිච්ඡාති සබ්බේ සංඛාරා දුක්ඛාති සබ්බේ ධම්මා අනත්තාති තුනක් බුදුහාමුදුරුව දේශනා කරලා තියෙනවා. සබ්බේ සංඛාරා සියලු සංඛාර නිච්චසේ සුඛසේ අත්ථසේ පාත්තන්න බෑ. ඒක පාත්තන්න ගියොත් අනාත වෙනවා, අසරණ වෙනවා, දුකටපත් වෙනවා. ඒ නිසා යම් කිසි කෙනෙක් සංඛාර අනිච්ච බව තේරුම් ගත්තොත් නිච්ච බව සුඛ බව අත්හැරියාම දුකෙන් මිදී නිදහස් වෙනවා. ඒ වගේම හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕන සබ්බේ ධම්මා අනත්තාති. මේ කිසිම ධර්මයක් සදාකාලිකව එකම ස්වභාවයකින් එකම ස්වરૂපයකින් එකම විදිහකින් පවතින්නේ නැහැ. අනත්තාති කියන වචනේට තවත් වචනයක් කිව්වොත් ත්‍රිපිටකයේ සූත්‍ර ධර්ම 20ක පමණ තියෙනවා පැහැදිලිව. අනත්තාති කියන්නේ විපරිණාමයටපත් වෙනවා. යම් කිසි කෙනෙක් විපරිණාමයටපත් වෙනදී විපරිණාමයටපත් නොවි ඒ ආකාරයට පවත්වන්න උත්සාහ කළොත් ඒ පුද්ගලයා අනාථ වෙනවා. ඒකයි අනත්තාති කියන්නේ. අසාරට්ඨේන අනත්තා. සාරයි කියලා ගත්තොත් ඒ සාරවත්දී විපරිණාමයටපත් වීමෙන් පුද්ගලයා අනාථ වෙනවා, අනාථ බවටපත් වෙනවා. ඉතින් ඒක නිසා සෑම කෙනෙක්ම තේරුම් ගන්න ඕන සබ්බේ ධම්මා කිව්වේ මේ ලෝකය තුල පවතින උපදින නිර්මාණය වෙන සකස් වෙන අහන දකින කිසිම දෙයක් ඒ ආකාරයට මොහොතකට දෙකකට වඩාවත් පවතින්නේ නැහැ. වෙනස් ආත්ත්වයටපත් වෙනවා. විපරිණාමයටපත් වෙනවා. අන්‍යතාභාවයටපත් වීමයි විපරිණාමයටපත් වීමයි. ඉතින් ඒක නිසා මේ සබ්බේ ධම්මා අනත්තාති තේරුම් ගැනීමයි බුදුහාමුදුරුව පස්වග මහණුන්ට අනත්ත ලක්ෂණ සූත්‍රයේ දේශනා කළේ. වෙන මොකක්වත් නෙමෙයි. මේක ඒ අනත්ත ලක්ෂණ සූත්‍රයේ දේශනා කරලා තියෙන්නේ අනත්ත වෙනකොට විපරිණාම ධර්ම. විපරිණාම ධම්ම කියලාමයි තියෙන්නේ. ඕන කෙනෙක් අනත්ත ලක්ෂණ සූත්‍රය අරගෙන බලන්න අනත්ත වෙනකොට තියෙන විපරිණාම ධර්ම. මේ විපරිණාමයටපත් වෙනදී අපි සාරයි වටිනවා හොඳයි ප්‍රියයි මනාපයි කියලා තමන්ගේ කැමැත්ත අනුව නවත්තන්න පවත්වා ගන්න උපාදානය කරගන්න උත්සාහ කරනවා. නමුත් එහෙම කරන්න බෑ. ඒක නියත ධර්මතාවය. කාලයේ ගෙවීමත් සමග මේ ලෝකේ කරකෙවීමත් සමග භ්‍රමණය වීමත් සමග ඒ සියලු දේ අනත්තාති තත්ත්වයට විපරිණාමයට පත් වෙනවා. ඒක තමයි ධර්මතාව. ඒක නියාම ධර්මයක්. කාටවත් ඒක වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක තේරුම් ගත යුතු ධර්මයක්. මේක තේරුම් ගත්තොත් නිවන, තේරුම් නොගත්තොත් පැවැත්.
රාගසිතවිල්ලක් ආවම අප අසුභානුස්සතිය වඩනකොට මුලින්ම ඒක සතර මහා භූත වලින් යම් කිසි රූපයක් දැක්කම අපි ඒක සතර මහා භූත වලින් ඇතිවෙච්ච බව මෙනෙහි කරාට පස්සේ ඊට පස්සේ පියවර කොහොමද කරන්නේ කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්.
දැන් අපිට ප්‍රිය මනාප රූපයක් නම් ඇහැට ප්‍රිය, කනට ප්‍රිය, නාසයට, දිවට, කයට, මනට, හයට ප්‍රිය වෙන්න ඕන. මේ ප්‍රිය වෙන්නේ ඒක සුභයි. එක සුචි, එක සුකයි, එක සොම්නස්. ඒ සොම්නස, ඒ සුවය, ඒ සුචි බව, ඒ සුක බව අපේ කැමැත්ත අනුව මොහොතකවත් පවත්වන්න බෑ. ඒ අනුව ඒ සුව සුභ සුන්දරදේ දෙවෙනි කොට අපි උපාදානය කරගත්තොත් සුන්දර කියන්නේ සුන්දර. දර සුන්නුනහම මොනවද ඇතුළේ මතුවෙන්නේ? ගින්දර. දස ගින්නක් ඇතුළේ අධ්‍යාත්මය තුළ අලුතෙන් හටගන්නවා අර සුන්දර බව, සුභ බව උපාදානය කරගත්තොත්. ඒ සුන්දර බව ඇහෙන් ප්‍රිය රූපයක්, කනෙන් ප්‍රියමනාප රූපයක්, නාසයට ප්‍රිය ගඳ සුවඳක්, දිවට ප්‍රිය රසක් අහිට පයි. මේ ආකාරයට ඒ ප්‍රියමනාප දේ නිසයි සුන්දර වෙන්නේ, සුභ වෙන්නේ, සුචි වෙන්නේ, සුඛ වෙන්නේ. ඒක උපාදානය කරගත්තොත් ප්‍රතිඵලය දස ගින්නක් ඇතුළේ. කොහෙද? තමන්ගේ බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළම ගිනි දහයක් හටගන්නේ ඔය සුන්දර දේ, සුභ දේ, මනාප දේ, මිහිරි දේ, මధుර දේ උපාදානය කරගෙන තමන්ගේ කැමැත්ත අනුව ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාටි හැටියට පවත්තන්න, නවත්තන්න පෘථග්ජන මිනිස්සු උත්සාහ දරන නිසා. ඒක කිසිසේත්ම සාර්ථක උත්සාහයක් නෙමෙයි. ප්‍රතිඵලය ගිනි දහයක් ඇතුලේ හටගන්න. ඉතින් ඒක නිසා අපි අසුභානුස්සතිය වඩන්නේ අර සුභ බව, සුන්දර බව හිතෙන් අයින් කරන්න. තාවකාලිකව හිත සමතේටපත් කිරීමයි අසුභානුස්සතියෙන් වෙන්නේ. ඊට පස්සේ කරන දේ ඒ මහත්ය ඇහුවේ. ඊට පස්සේ මේ සුභ බව, සුන්දර බව ඒ පෘථග්ජන පුද්ගලයාගේ හිතේ නිච්චසේ, සුකසේ, අත්තසේ මුල් බැහැගෙන තියෙනවා. ඒක අර ඇහෙන් දැක්ක රූපය ලස්සනයි, ප්‍රියයි, මනාපයි කියලා නිච්චයි, සුඛයි, අත්තයි. ඒක අයින් කරනකොට අනිච්ච, දුක්ඛ, අනත්ත අනුපස්සනා කළාම නිච්ච, සුඛ, අත්ත හිතෙන් පජහති වෙනවා, ඉවත් වෙනවා, අයින් වෙනවා. ඒ අනුව ඒ සුන්දර සුභ දේට බැඳෙන ගතිය නිබ්බිදා කියන තත්වයෙන් ඒ බැඳීමෙන් මිදී නිදහස් වෙනවා. ඒකයි ආනපාන සති සමාධිය යුගනද්දව වැඩිීමේ ප්‍රතිඵලය. ඒ අනුව අසුභානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති තුනම ආනපාන සති සමාධිය හැටියට නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්දවත් වඩන්න ආර්ය ශ්‍රාවකයා, බුද්ධ ශ්‍රාවකයා, දහම් දැනුමක් තේරුමක් ඇති ශ්‍රාවකයා, මාර්ග ඥානයක් ඇති ශ්‍රාවකයා දන්නවා. ඒක නොදන්නා කෙනෙක් මේවා වචන විතරයි. අනිච්ච දුක්ඛ අනාත්ත වචන විතරයි. නමුත් නිච්ච සුඛාත්ත ඉවත් කරන්නේ නැහැ. නිබ්බිදා වෙන්නේ නැත්නම් ඒවා වචන ටිකක්, පදවැල් ටිකක් ගිරව් වගේ කිව්වට හරියන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ බුද්ධ ධර්මය තං සුණාත සාදුකම් මනසිකරුවත බාසිස්සාමීති. අපි නිතරම මේ බුදු දහම අහන්නේ, මේ මග අහන්නේ, මේ පිළිවෙත අහන්නේ තං සුණාත මේක දැනුමක් ධාරණය කර ගැනීමක් අරගෙන අපේ එදිනදා ජීවිතයට භාවිතයට ගන්න පුළුවන් විදිහට. භාවිතයට ගත යුත්තේ අස්ස පස්ස හැටියට. සබ්බ පාප පස්ස කුසල අස්ස හැටියට. සිත පිරිසිදු වෙන හැටියට. සිත පිරිසිදු වෙනවා නම් ඒක නිවැරදි භාවිතයක්. හිත පිරිසිදු වෙන්නේ නැත්නම් ඒක වැරදි භාවිතයක්. ඒක නිවනට උපකාර නොවන දෙයක්. ඉතින් ඒක නිසා වෙන කාගේවත් හිත පිරිසිදු කරන්න තමන්ට බෑ, මට බෑ, බුදුහාමුදුරන්ට බෑ, විශ්වකර්මයෙකුට බෑ. කවුද හිත පිරිසිදු කරගන්න ඕන? තමන්. තමන්ට මේක තේරෙන්නේ නැත්නම් හිත පිරිසිදු කරගන්නා ක්‍රමය ඒ පුද්ගලයා දුක්ඛේ අඥාන, දුක සමුදය අඥාන, දුක නිරෝධේ අඥාන, දුක නිරෝධගාමිනී පටිපදාය අඥාන. ඒ පුද්ගලයා ඒක දන්නවනම් නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්දවත් මේ මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති කියන අනුස්සති හතර, මේවා අනුස්සති අනුපස්සනා හතරක්. ඒවා නිවැරදිව වඩනවා නම් ඒ පුද්ගලයා සංවර වෙනවා, සංසිඳ වෙනවා, සම්මා වෙනවා. දස අංගයේ සමන්නාගතෝ කියන ප්‍රඥා විමුක්තියටම පත් වෙනවා. මගඵල ලැබෙනවා. රාග භව, ද්වේෂ භව, මෝහ භව හිතෙන් උදුර ගන්න. එකයි නිවන. වෙන මොකක්වත් නෑ. හිත කිලුටු වෙලා තියෙන තාක්කල් නිවනක් නෑ. හිත පිරිසිදු වෙන්න පිරිසිදු වෙන්න තමන් නිවනට ලං වෙනවා. විමුක්තියට ලං වෙනවා. නිබ්බානගාමි පුද්ගලයෙක් බවට පත් වෙනවා. මේක තේරුම් ගත යුතුයි. ඒ නිසා මේ බුදුහාමුදුරුව දේශනා කරපු ධර්මයේ තියෙන්නේ ඔය වැඳලා පුදලා යැදලා පතලා ප්‍රාර්ථනා කරලා මේ බාහිර බලවේගයකට හිඟන්නවා ආඥා කරන්න නෙමෙයි. අර බුදු පිළිම පිළිම බෝගස් ඉස්සරහා හිඟා ගන්න නෙමෙයි තියෙන්නේ. ඒවා වඳින්න ඕන මොකටද? තමන්ගේ හිත පිරිසිදු කරගන්න, නික්ලේශී තත්වයට පත් කරගන්න. කෙලෙස් හිතෙන් ඉවත් කරලා හිත නික්ලේශී තත්වයට පත් කරගන්නවා නම් ඒක නිවැරදි බුද්ධ පූජාවක්, බෝධි පූජාවක්, ඒක නිවැරදි ප්‍රතිපදාවක්, ඒක නියම ආනපාන සති සමාධියක්. ඒක තේරුම් ගන්න ඕනේ. ඒක මහත්්‍යෝ සාහිත්‍ය කතාවක්. තේරුණාද? ඒක මොකක්ද? පස්සේ කාලෙක අටු ආකාරයෝ ලියපු සාහිත්‍ය කතාවක්. නමුත් අරිය පර්යේෂණ සූත්‍රයේ තියෙන්නේ ඔයිට වඩා වෙනස් මාගදීපදවැල්වල අර්ථයක්. ඒ කාලේ සියලුම මිනිසුන් විශ්වාස කළේ මහා බ්‍රහ්මයා සහ බ්‍රහ්ම වාදයක් ගැන. බ්‍රහ්මත්වයට පත්වීම තමයි ඒ බ්‍රාහ්මනා වේද ගුසබ්බ ධම්මේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ බ්‍රහ්මජාල සූත්‍රයක් දේශනා කළා. ඒක නිසා එදා බෞද්ධයෝ එක්කෙනෙක්වත් හිටියේ නැහැ. බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙලා මේ ධර්මයේ දේශනා කරනකොට අඩුගානේ අර උපකාජීවකවත් පස්වග මහණුන්වත් බුද්ධ ශ්‍රාවකයෝ නෙමෙයි. සියලු දෙනා බ්‍රහ්ම ආගම් ඇදහූ අය. ඒ නිසා බුදුහාමුදුරුවෝ මෙතෙන්දී පස්සේ කාලෙක මේ ත්‍රිපිටකය ලියනකොට බ්‍රහ්මයාගේ ආරාධනෙනුයි බුදුහාමුදුරුව මේ ධර්මයේ දේශනා කළේ කියලා කියනවා. ඒක ඇත්ත. එහෙම එකක් වුණා. මොකද අර මහා බ්‍රහ්මයාගේ ආරාධනෙන් දේශනා කරනවා කිව්වහම අර බ්‍රාහ්මණ ආගම්, බමුණු ආගම් ඇදහූ සියලු දෙනා මේ මහා බ්‍රහ්මයාගේ අනුදැනුමටුවයි මේ දේශනා කරන්න කියන සම්මතයෙන් පිළිගැනීමක් වුණා. ඒ අනුව දහම ඇහුවා, දැනගත්තා, තේරුම් ගත්තා, මග අනුගම. දැන් බැරි වෙලාවත් බුදුහාමුදුරුව මෙහෙම නොකිව්වනම් අර මහා බ්‍රහ්මයා නෙමෙයි මේක මමමයි කියන එකක් කියලා එදා බ්‍රාහ්මණ ආගම් විශ්වාස කරපු අර අභිඥාලාභී කිසි කෙනෙක් මේක පිළිගන්නේ නැහැ. ඒ නිසා එදා සමාජයේ තිබුණු පිළිගත් බලවත්ම පුද්ගලයා මතේ කවුද? මහා බ්‍රහ්මයි සූත්‍රයේ තියෙනවා මේක. මහා බ්‍රහ්මයා තමයි එදා අර ආගම් 62කම පිළිගත් පුද්ගලයා. ඒ නිසා මහා බ්‍රහ්මයාගේ ආරාධනෙන් මේ ධර්මයේ දේශනා කරනවා කිව්වහම කවුරුත් ඒකට වාද කරන්න විවාද කරන්න ගියේ නැ. ධර්මයේ ඇහුවා. ඇහුවට පස්සේ මේ බ්‍රහ්මත්වයේ තිබුණ කාගාවද? තමන්ගා. තමන්ගාමයි මේ බ්‍රහ්මත්වයේ තියෙන්නේ. ඒ බ්‍රහ්මත්වයේ තමයි අර මතු කරලා දෙන්න මේ ධර්මයේ දේශනා කරේ. ඒකයි පරමාර්ථය. ඒකයි ත්‍රිපිටකයේ තියෙන්නේ. නමුත් අටුව ආකාරයෝ මේක පස්සේ කාලෙක ওই මහත්තයා ওই කියන ওইකේ වැරදි පරිවර්තනයක් මතු කරලා කිව්වා. ඒකයි උනේ.
අවසරයි ගෞරවනීය තුන් වහන්සේ. ඔය විදිහට අන්තර කාලයකට උදාහරණ තිබෙනවා පර්සියානු ඉතිහාසය. ඒ පර්සියානු ඉතිහාසය අනුව ක්‍රිස්තු පූර්ව 500 වස පමණ වනතේ ಭಾರತය පාලනය කරලා තිබෙන්නේ පර්සියානු අධිරාජ්‍ය මගින්. එවිට මට ප්‍රශ්නයක් එවිතකට ගැටුවක් ඇති වී තිබෙනවා. අප බුදු පියාණන් වහන්සේලව පහළවන්නේ ඊට පෙර. එසේනම් කොහොමද බිම්බිසාර රජතුමා, සුද්ධෝදන රජතුමා ආදී රජවරුන් ඒ භාරතය පාලනය කරන්නේ කියලා පර්සියානු අධිරාජ්‍ය විසින්නම් භාරතය පාලනය කළේ අපේ බුදුරජාණන් බුදු පියාණන් වහන්සේ දිවිවන විට ඒ භාරතය ඒ රජවරුන් සිටියා
කියන ගැටලුව මතක් වෙනවා. ඒ පිළිබඳව දැන් ඔය මහත්ය ඉගෙනගෙන තියෙන හැටියට ඔය බිම්බිසාර රජුරුව, කොසල් රජුරුව, සුද්ධෝදන රජුරුව, අජාසත් රජුරුව, සමන රජුරුව, චත්තාරෝ මහරජාවරු කොහෙද ලියවිලා තියෙන්නේ මේ රජවරු රජ කළයි කියලා? කොහෙද මොන ලේඛනයේදී ඕක තියෙන්නේ? ඉන්දියාවේ ලියපු පොත් තියෙනවා 10000 ගණක්. පුරාණ ග්‍රන්ථ, වේද ග්‍රන්ථ, ශිවාගමී උපනිෂද් ග්‍රන්ථ. ඒ එකකවත් ඔය රජවරුන්ගේ නම් තියෙනවද නැද්ද? නැහැ. කොතනකවත් ඔය රජවරුන්ගේ නම් නැහැ. ඔය සියලු රජවරුන්ගේ නම් තියෙන්නේ ලංකාවේදී ලේඛනගත කළ අර මාතුල අලුලනේදී ලේඛනගත කළ ත්‍රිපිටකයේ, ඒ වගේම ලංකාවේ මේ හෙළබිමේ සිව්හෙළේ ඉතිහාසය ලියූ මහා වංශය, දීප වංශය, ධාතු වංශය, උත්තර වංශය කියන පොත්වල. ඉන්දියාවේ කිසිම රටක අඩුගානේ ඔක්කාක රජ, මහා සම්මත රජ, සුද්ධෝදන රජ, අජාසත්, කොසල්, සමන මේ කිසිම රජ කෙනෙක්ගේ නමක් ඇත්තේ නැහැ. එහෙම එකක් නැහැ. ඒ සියලු රජවරු හිටියේ මේ හෙළ හතර තුල තිබුණු ඒ රාජ්‍ය යන්නේ රාජ්‍ය කලේ. ඒ වගේම දැන් අද වන විට මේ මහත්තයා මතු කළ කාරණේ මේ අන්තර්ජාලය කියන ඉන්ටර්නෙට් එක තියෙනවා. මේ ඉන්ටර්නෙට් එකේ ඊටාම පැහැදිලිව අද වෙනකොට ඕන කෙනෙකුට ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා persianhistory.com කියන එක ගැහුවාම ඒ Persian history එක එනවා. ඒක ඔප්පු කරපු, සහතික කරපු ඉතිහාසයක්. ඒ අනුව බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙන්න නෙමෙයි බෝසත්තුමා උපදින්නටත් කලින් ඩේරිස් කියන පර්ෂියන් රජ කෙනෙක් ඉරානයේ රජ වුණු රජ කෙනෙක් මුළු මහ භාරතයම යුද්ධ කළා තමන්ගේ පාලනයට නතු කරගත්තා පර්ෂියන් අධිරාජ්‍යයට එකතු කරගත්තා මේ ක්‍රිස්තු පූර්ව 600ටත් පෙර 623 වගේ ඊට පස්සේ මේ ඩේරිස් රජවරු දෙන්නෙක් රජ කළා ඊට පස්සේ දෙවෙනි ඩේරිස් රජුරුවන්ගේ පුතෙක් කිරියා සයිරස් ද ග්‍රේට් එයා තමයි ඉන්දියාව සහ මුලින්ම තමන්ගේ අතට පාලනයට ගත්තේ සයිරස් ද ග්‍රේට් කියන පර්ෂියන් රජු මේ ඔක්කොම ඉන්දියන් මේ අර පර්ෂියන් හිස්ටරි එකේ තියෙනවා ඕන කෙනෙකුට බොහොම පැහැදිලිව දැක ගන්න බලා ගන්න කියවන්න පුළුවන් ඊට පස්සේ ඒ සයිරස් ද ග්‍රේට් කියන රජුව හරියටම රජ වෙලා තියෙන්නේ බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙන අවුරුදු 6ක් හෝ 7ක් ඉස්සෙල්ලා ඒ රජුව අවුරුදු 50 ගණනක් මුළු මහත් භාරතයම රජ කළා ඊට පස්සේ ඩේරිස් ත්‍රී කියන රජුව අවුරුදු ගණනක් රජ කළා අවුරුදු 20ක් වගේ කාලයක් ඒ ඩේරිස් ත්‍රී කියන රජුවන්ගෙන් යුද්ධ කරලා මහා ඇලෙක්සැන්ඩර් කියන ග්‍රීක පාලකයා අර පර්ෂියන් අධිරාජ්‍යය යටපත් කළා ග්‍රීක අධිරාජ්‍යයට යටත් කරගත්ත මුළු භාරත දේශය මේ අනුව මේ පර්ෂියන් පාලනය හෝ ග්‍රීක පාලනය යටතේ ඉන්දියාවේ කිසිම රජ කෙනෙකුට තමන්ගේ පාලනය අනුසක පවත්වන්න පුළුවන්කමක් තිබුණේ නැහැ පර්ෂියන් අධිරාජ්‍යය සහ ග්‍රීක අධිරාජ්‍යය අවුරුදු 190ක් හෝ 200ක් මහාභාරතයේ පාලනය කළා 600 ක්‍රිස්තු පූර්ව 600 ඉඳන් ක්‍රිස්තු පූර්ව 400 වෙනකම් ඔය කාලය තුලයි මේ මහා වංශය දීපවංශයේ සඳහන් වෙන ත්‍රිපිටකයේ සඳහන් වෙන මේ සුද්ධෝදන ඔය මේ බිම්බිසාර කොසල් මේ වගේ රජවරු මේ හෙළබිමේ ජම්බුද්දීපේ ඒ වගේම අර චත්තාරූ මහරජ කියන අද අපි හතරවරන් දෙයියෝ කියන අර බිබි වෙසමුනි විරූඩ විරූපාක්ක දසරට වෙස්සවන කියන හතර දෙනා මේ ජම්බුද්දීපේ නෙමේ උතුරු කුරු දීපේ රජ කරපු අය මේ සිව්හෙළේ ඉතින් ඒක නිසා මේ භාරතය තුළ ලෞතරා බුදුපියාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන උපදින පිරිනිවන් පාන කාලය තුළ කිසිම ඉන්දීය රජ කෙනෙක් රජ කළේ නැහැ රජ කළේ පර්ෂියන් සහ ග්‍රීක අධිරාජ්‍යෝ ඊට පස්සේ අර ඇලෙක්සැන්ඩර් රජු වයසට ගිහිල්ලා දුර්වල වුණාට පස්සේ චන්ද්‍රගුප්ත රජුරුවත් එයාගේ පුතු 80 දෙනෙකුත් මේ ඉන්දියාවේ කොටස් බේරගත්තා ඒ බුදුහාමුදුරුව පිරිනන් පාලා අවුරුදු 160කට පස්සේ ඒ අනුව අශෝක කියන අර චන්ද්‍රගුප්ත රජුරුවන්ගේ පුතා සහෝදරයෝ 80 දෙනෙක් මරලා නැවත භාරත දේශය එක්සේසත් කළා මේ කාලේ තමයි ඉන්දියා ඉතිහාසයේ තියෙන ඉන්දීය රජ කෙනෙක් පාලනය කළා. ඒ නිසා මේ සියලු දේ ඉන්ටර්නෙට් එකේ අද ඒ සත්‍ය එළි වෙලා තියෙනවා. ඒක නිසා මේවා කාටවත් තේරුම් ගන්න ඕන. කවුරුත් දැනගන්න ඕන. මේවා ඉන්ටර්නෙට් එකේ තියෙන කියවලා බලන්න. ඇයි ඔවා කියවලා බලලා විවේචනාත්මකව විමර්ශනාත්මකව අපි කල්පනා කරන්න පුරුදු නොවි අර අන්ධයින් ලෙස ඔය කියලා තියෙන වැරදි දේවල් වැරදි මත කරගහගෙන යන. ඉතින් ඒක නිසා මේක හොඳට කල්පනා කරන්න ඕන අපි මෙතෙක්කල් නොමග ගිහිල්ලා තියෙනවා අන්ධ වෙලා තියෙනවා අර සාහිත්‍යකාරයන්ගේ වැරදි දේවල් නිසා වැරදි මත නිසා වැරදි කියුම් නිසා වැරදි ප්‍රකාශන නිසා වැරදි ලේඛන අටුවා ලේඛන නිසා මේ ප්‍රශ්නේ ටිකක් දිගට විග්‍රහ කළ යුතු දෙයක් මේක ඉන්ටර්නෙට් එකේ මම පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා මේක තියෙන්නේ මේ චත්තාරි මානිටානානි කියන මහා පරිනිබ්බාන සූත්‍රේ ලංකාවේදී ලියපු සූත්‍රයක් බුදුහාමුදුරුවෝ දේශනා කරපු සූත්‍රයක් ඒ බුදුහාමුදුරුවෝ දේශනා කරපු මහා පරිනිබ්බාන සූත්‍රේ 95 වෙනි තැන තියෙනවා 95 වෙනි ඡේදයේ චත්තාරි මානිටානානි සද්දස්ස කුල පුත්තස්ස දස්සනියානම් සංවේදී මේක තේරුම් කරලා දෙන්න උඟක් වෙලා යනවා නමුත් අපි කල්පනා කරන්න ඕන චත්තාරි වාණි කියන්නේ එකම දේශාංශක රේඛාවක එක සමාන දුරින් පිහිටි ස්ථාන හතරක් කියන අර්ථයයි චත්තාරි මානිටානානි කියන මාගදී පදවැල් වලින් කියන්නේ ඉතින් ඒක නිසා මේ ස්ථාන හතර බෝසත්තුමා උපන් බුදු වූ ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනා කරපු පිරිනිවන් පෑවදාල ඒ ස්ථාන හතරම එකම දේශාංශක රේඛාවක එක සමාන දුරින් පිහිටා තියෙනවා. ඉතින් මේ අපේ ස්වාමීන් වහන්සේ ගිහිල්ලා බලලා හොඳට සිටියමුකුත් ඇඳලා මට පෙන්නවා. ඔයගොල්ලන් කවුරුත් පුළුවන් නම් රුපියල් 500ක් විතර වියදම් වෙයි ගිහිල්ලා බලලා එන්න. බලලා තමන්ගේ ඇහෙන් දැකලා ඇත්තද නැත්තද කියන එක තේරුම් ගන්න. මම ඒ ගැන එච්චරට වඩා කියන්න යන්නේ නැහැ. හොඳයි එහෙනම් තවත් එක ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මොකද දැන් වෙලාව 6ට කිට්ටුයි. බොහෝ පිරිසලට ගෙවල් දොරවල් බලා යන්න තියෙනවා. ඒක නිසා තව විනාඩි 5කින් අපි මේක අවසන් කරලා පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. තව මේක තමයි මුළු බුද්ධ දේශනාවම බුදුහාමුදුරුව සියලු සූත්‍ර ධර්මවල දේශනා කළේ මේ අස්සපස්ස ආනපාන කියන දේ. කුඩා රාහුල හාමුදුරුවන්ට කියපු මහා රාහුලෝවාද සූත්‍රයේ පොඩි ළමයෙකුට තේරුම් ගන්න පුළුවන් විදිහට මේ ආනපාන සති සමාධිය විග්‍රහ කරලා තියෙනවා. තරහක් ආපු වෙලාවට තරහ අයින් කළා ප්‍රහාණය කරලා ඉවත් කළා මෛත්‍රිය ගැනීම ආනපාන සති සමාධිය වැඩි. රාගයක් ආපු වෙලාවට අසුභානුස්සතිය වඩලා අර සුබදේ රාගයෙන් සුන්දරදේ ඉවත් කළා නෙක්ඛම්ම කියන තත්වයට හිත පිරිසිදු කර ගැනීම ආනපාන සති සමාධිය වැඩිම. ඒ වගේම අර රාගය ద్వේෂය මෝහය මානය වගේ දේවල් හිතේ නිත්‍ය වෙලා සුඛ වෙලා අත්ත වෙලා අසීමානේ මුල් බැහැගෙන තියෙන වෙලාවේ අනිත්‍ය දුක්ඛ අනත්ත අනුපස්සනා කරලා හිතේ මුල් බැහැගත් වැරදි දේ නිත්‍ය සුඛාත් ඉවත් කිරීම ආනපාන සති සමාධිය නිවැරදිවත් ප්‍රායෝගිකවත් වැඩි වීම. ඒ වගේම මේ උපාදානීය කරගන්න යමක් ඒක නිච්චසේ සුඛසේ අත්තසේ අභිනන්දනයෙන් උපාදානය කර ගැනීම නිසා. ඒ නිසා අනත් ආනපාන සත්‍ය සමාධිය නිවැරදිව ප්‍රායෝගිකව වඩනකොට ඒ ප්‍රියමනාපදී තියෙන අප්‍රිය අමිහිරි බව පරම සත්‍ය දැකලා හිතේ උපේක්ෂිතක් ඇති වෙලා නිබ්බිදා කියන පිරිසිදු සත්‍යයටපත් වෙනවා. ආනපාන සති සමාධිය නිවැරදිවත් ප්‍රායෝගිකවත් වඩන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම දැන් මෙතකින් අවසන් කරනවා. අපේ ස්වාමින්වහන්සේට විනාඩි දෙකක් විතර අවස්ථාව දෙනවා. ඊට පස්සේ අපි පින් අනුමෝදන් කරලා පින් පරවලා මේ ධර්ම දේශනාවත් ධර්ම සාකච්ඡාවත් අවසන් කරනවා.
දස බල සීලප්පතවා නිබ්බාන මහා සමුද්ද පරියන්තා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චීරං වසතු. දස බල ධාරී බුදුරජාණන් වහන්සේ නම් මහා පර්වතයෙන් මුදුනෙන් හටගත් අමා මහ නිවන නම් මම සයුර කෙළවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුකින් නිවාලමින් තව බොහෝ කල ගලා බසිනසේක්වා කියලා සියලු දෙනාම සාධනාවක් ප්‍රාර්ථන. සියලු දෙනාම සුවපත් වේවා, නිදුක් නිරෝගී සුවය ලැබේවා. මේ ගෞතම බුද්ධ ශාසනය තුළදීම, මේ ආත්ම භාවය තුළදීම, මේ මනුස්ස භාවය තුළදීම කිච්චෝ මනුස්ස ප්‍රතිලාභෝ කිව්වේ මේක තමයි උතුම් ආත්මය. මගේ අම්මේ තාත්තේ දෙමළ ජාතික අම්මා කෙනෙක්ගේ පිසේවත්, මුස්ලිම් ජාතික අම්මා කෙනෙක්ගේ පිසේවත් මනුලෝකෙ ප්‍රතිලාභ වඩන්නේ. එනම් උතුම් බෞද්ධ මාතාවගේ කුසේ ඉපදිච්ච, පන්සලට ගිහිල්ලා වඳින්න ලැබුණ, බුදුන් වඳින්න ලැබුණ, බුදුහන් බුදුබණ අහන්න ලැබුණ මේ උතුම් මනුස්ස ප්‍රතිලාභයම තමයි, මේ ආත්ම භාවයම තමයි. එනම් ප්‍රාර්ථනා කරන්න මේ ආත්ම භාවයේම අපි සෑම සියලු දෙනාටම සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් ඵලයන් ලබාගෙන අමා මහ නිවන් සප ලබා ගන්නට මේ උතුම් ධර්ම දානය හේතු වාසනා වේවා කියලා සියලු දෙනාටම අපේ තථාගත සම්මා සම්බුදු ලෞතුරා බුදුපියාණන් වහන්සේ ධාර්මයේ තාත්තේ අරිය පරිවේසන සූත්‍රය තුළදී යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති යෝ මං පස්සති සෝ මං පස්සති කියලා දේශනා කරේ බුදුන් දැක නිවන් දකින්න කියලා. එහෙනම් මේ මතෝපදීන්නේ ඉන්න බුදුවරු දැකලා නිවන් දකින්න නෙමෙයි, ලෞතුරා බුදුහාමුදුරුවෝ එදා දේශනා කරේ මේ ධර්මයට තමයි එදා බුදුන් කිව්වේ. අපේ පින්වත් අරිහතුන් වහන්සේ, මගේ අනුගිති පියාණන් වහන්සේ, ඔබ සෑම සියලු දෙනාටම මේ බුදුන් තමයි දෙන්නේ. දැන් දුරවතනකින් වුණත් පුළුවන් බුදුන් පෙන්වන්න. මං හිතනවා ඔයගොල්ලෝ බුදුන් දැක්ක කියලා. යෝ පටිච්ච සමුප්පාද පස්සති, මේ පටිච්ච වෙන හැටි. යෝ පටිච්ච කියන්නේ මේ හිතට ඇතිවෙච්ච සිතුවිල්ලට, සිත තුළට ආපු රාග සිතුවිල්ලට, දේශ සිතුවිල්ලට, මෝහ සිතුවිල්ලට ඉඩ දීලා මේක මේ නිත්‍යයි, මේක සුඛයි කියලා අරගෙන අහසර දීලා හිත ඇතුළට අරගෙන යෝ පටිච්ච සංඋප්පාදං පස්සති. එනං සංඋපද්ද ගන්නවා රාග සිතුවිලි, දේශ සිතුවිලි, මෝහ සිතුවිලි උපද්දගෙන ආන සංසාර කරගන්නවා. සංසාර කරගෙන මේ සංසාරෝගා මහ පයා කියන රෝගයට ගොදුරු වෙනවා. හතර මහා භූත ධාතු මාරයෙන් අරගෙන ඒ මාරණය අරගෙන මරණය බවට පත් වෙනවා. මම ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයෙන්ම මේ මාර්ගයෙන් අයින් මිදහත් වෙලා අති උතුම් ලෞතුරා බුදු පියාණන් වහන්සේ, මගේ අනුබුදු පියාණන් වහන්සේ පෙන්වන් දුන් ඒ අමා මහ නිවන් සප ලබා ගන්නට ඔබ සෑම සියලු දෙනාටම මේ උතුම් ධර්ම දානයේ හේතු වාසනා වේවා කියලා සියලු දෙනාම සුවපත් වේවා.
හොඳයි, එහෙනම් දැන් අවසාන වශයෙන් අපි දැන් පැය දෙකකට පොඩ්ඩක් අඩු කාලයක් තුල මේ පිරිසිදු ධහම නිවන් දකින්න දහම බව උදුරා දමන දහම පිළිබඳ කරුණු තේරුම් ගත්තා. මේ සියලු අනුගමනය කළොත් තමන්ගේ හිතයි පිරිසිදු වෙන්නේ. කිලුඩු වීම නවතිනවා. ඒ නිසා හිත කිලුඩු කරගන්න එපා, පිරිසිදු කරගන්න. ඒකයි නිවන. ඉතින් ඒක නිසා මේ සියලු දෙනාටම ඒ තමන්ගේ හිත පිරිසිදු කරගන්නටම මේ දහම, මේ දේශනය උපකාරයි. හොඳයි, කවුරුත් සාදුකාරයක් දෙන්න පින් අනුමෝදන් කරන්නට, පින් පවරන්නට මේ ගාථාවන් කියලා පින්නේ. එත්තාවතාජම් ඊ සම්බදම් පුඤ්ඤ සම්පදා සබ්බේ දේවා මුදන්තු සබ්බ සම්පත්ති සිටියා. එත්තාවතාජම් ඊ සම්බදම් පුඤ්ඤ සම්පදා සබ්බේ භූතා මුදන්තු සබ්බ සම්පත්ති සිටියා. එත්තාවතාජම් ඊ සම්බදම් පුඤ්ඤ සම්පදා සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉදම් මේ ඥාතීනම් සුඛිතාවන්තු ඥාතයෝ, ඉදම් මේ ඥාතීනම් තු සුඛිතාවන්තු ඥාතයෝ, ඉදම් වෝ ඥාතීනම් තු සුඛිතාවන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤකම් මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ තුයාව නිබාන පත්තියා. හොඳයි, සියලු දෙනාටම යහපතක් වේවා, සෙතක් වේවා, ශාන්තියක් වේවා, සහනයක් වේවා. තමන්ගේ හිත පිරිසිදු කරගන්නටම මේ ධම්මානුධම්ම පටිපදාව උපකාර වේවා, හේතු ආසනා වේවා.